දහම් අවබෝධය කියන එක හිටපු ගමන් ඕක එන්නේ. මේවා විමස විමස ඉන්නකොට එකපාරට මේක මෙහෙම ඉන්නේ කියලා දකින වෙලාවක් තියෙනවා. දැන් අපි කතා කර කර හිටියට ඕක අර හිත තුලින්ම ඒ දකින මොහොතක් තියෙනවා. මේක කොයි වෙලාවේ එයිද කියන්න බෑ. ඒවා නුවණින් විමස විමස ඉන්නකොට ඒ අතරේ වෙන්න පුළුවන්, වෙනම වෙන්න පුළුවන්. මේ එහෙම මේක මොකද්ද කියලා තේරුම් ගන්න එකයි මුලින් අපි කරන්න ඕන. බුදුදහමේ මේ ලෝකෝත්තර දැක්ම කියන්නේ, ඒ කියන්නේ ලෝකෙට අයිති දැක්මේ තමයි අපි සාමාන්‍ය ඕන කෙනෙක් ජීවත් වෙන්නේ. ඒ හින්දා තමයි මෙච්චර කල් මේ ලෝකෙ ඇවිල්ලා තියෙන්නේ. ඒකට මේ බුදු කෙනෙක් විතරයි දේශනා කරන්නේ මේ ලෝකයෙන් මිදෙන මාර්ගයක් තියෙනවා. සසරෙන් මිදෙන මාර්ගයක් තියෙනවා. ඒක තමයි ලෝකෝත්තර. ඒ කියන්නේ මේ සාමාන්‍ය ලෝකය දකින ලෝකෙ නෙමෙයි, ඊට වඩා පොඩ්ඩක් වෙනස් ලෝකයේ ඉක්මවා දැකීමක් තියෙනවා. සාමාන්‍ය ලෝකේ දකින මට්ටම තමයි මේ අපි හිතනවා මේ බාහිර ලෝකයක් තියෙනවා නේද? ජීවත් වෙන ලෝකයක් තියෙනවනේ. අපට අරම මේව තියෙනවනේ නේද? බාහිරේ තියෙන එක එක જાති එකතු වුණාම තමයි අපේ ලෝකය කියන එක හැදෙන්නේ. ඒකට ඒවා අපේ යම් කිසි දැනුවත් වීම. මේ ගස් ගල් අරම මේව කඳු ගෙවල් දොරවල් නේද? මේවා තියෙනවා කියලා අපි දැනගන්න ඕනනේ. ඒ දැනගෙන තියෙන්නේ කොහමද කියන එක ටිකක් නුවණින් හිතන්න ඕන. වටපිටාවේ අරව මේව තියෙනවා කියලා දැනගෙන තියෙන්නේ කොහමද? අපේ මේ ආයතනවලින් එක්කෝ එහෙන් දැකලා, එහෙම නැත්නම් කණෙන් අහලා, ඈ එහෙම නැත්නම් ගඳ සුවඳ වලින්, රස වලින්, ස්පර්ශ වලින්, එහෙම නැත්නම් හිතෙන් හිතලා, ඔය හයෙන් තමයි මොනවා හරි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ. නේද? ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඔය හයට අහු වුණා නම් විතරයි අපි මොනවා හරි දන්නේ. ඒ කියන්නේ අපි මොනවා හරි දන්නවා කියනවා නම් ඕක දැනගෙන තියෙන්නේ ඔය හයෙන්. හයෙන් එකකින් හරි කීපයක් හරි උදව් කරන්නේ. වෙන දැනගන්න විදිහක් නැහැ. මේ හිතට ඊට අමතරව දැනුවත් වෙන්න විදිහක් නැහැ. මේ ආයතන හයෙන්මයි දැනගන්නේ. මේක පැහැදිලි නේද? මේ හයෙන් එකකින්මයි මොනවා හරි දැනගත්තා නම් දැනගන්නේ. හරි? එතකොට මේ දැනගන්න ස්වභාවය තමයි විඥාණය කියන්නේ. විඥාණයට මොනවා හරි අහු වුණා. දැන් අපේ ආයතනයකට අහු වෙන්නේ නැති දෙයක් අපේ විඥාණයට අහු වෙන්නේ නැහැ. මෙතන දෙවි කෙනෙක් හරි පෙරේතෙක් හරි ඉන්නවා කිව්වට ඒක අහු වෙන්නේ නැහැ විඥාණයට. නෑ, අපි තියනවා කියලා මොනවා හරි හිතනවනම් විඥාණයට අහු වුණ දෙයක්ම. මෙතන මේසයක් තියනවා කියන එක අපේ විඥාණයට අහු වෙලා. ඇහෙට පේනවනේ නේද? ඇහි විඥාණයෙන් තමයි අපිට කිව්වේ මෙතන මොකද්ද තියෙනවා. ඒකට ඉතින් අපි නමකුත් දෙනවා මේසේ කියලා. හරි? දැන් ඇහැට අහුවෙන්නේ නැති දෙයක් මෙතන දැන් සාමාන්‍ය අපි අහලා තියෙනවනේ පෙරේතු එහෙම ඇහැට පේන්නේ නැහැ කියලා නේද? මෙතන ඉන්න පුළුවන්. හිතියට අපේ ආයතන වලට අහු වෙන්නේ නැහැ නේද? ඇහැට පේන්නෙත් නැහැ, කනට ඇහෙන්නෙත් නැහැ, මේ අරමුණු වෙන්නේ නැහැ. ඒ හින්දා අපි පිළිගන්නේ නැහැ එහෙම දෙයක්. ඒ කියන්නේ අපේ ලෝකෙට නැහැ. ඒ කියන්නේ අපේ විඤ්ඤාණයට අහු වෙලා නැහැ. දැන් කවුරු හරි කිව්වොත් ඔන්න හිතලා බලන්න හරි පුළුවන්. දැන් මම කිව්වහම ඇත්තටම ඉන්නවද දන්නේ නැහැ කියලා. නේද? ඒකත් ඒ මනසට ආවනේ කොහෙන් හරි කණෙන් අහලා ඒ ගැන දැනුවත් වීම. එහෙමත් ආවේ නැත්නම් ඒක එහෙම අපේ ලෝකෙට අදාළ නැහැ. හරි? ඒක අනිත් පැත්ත බලන්න. අපේ ලෝකෙට අදාළ මොනවා හරි කියන්නේ මේ ආයතන වලට අහු වුණ දෙයක්ම. එහෙන් දකින්න ඒවයින් අපි ලෝකයක් ගැන දැනගන්නවා නේද? වටපිටාවක් ගැන. ඈ? ඒ වගේ ශබ්ද වලින් අපි ලෝකය ගැන දැනගන්නවා. ඒතර මේ ආයතන ටිකෙන් කරන්නේ මොකද්ද ලෝකය ගැන දැනගන්න එක? ඒ දැනගන්න දෙයට තමයි අපි ඇත්තටම ලෝකේ කියලා විශ්වාස කරන්නේ හිතාගෙන ඉන්නේ ලෝකේ කියලා පිළිගන්නේ නේද?
සම්මත භාවනා කරන අය කියනවා නේද දෙයියෝ එමු තේරුම් අහන්න කියලා.
ඔව්.
ඉතින් එතකොට හය නම් තියෙන්නේ ඒක හැදෙනවා.
ඒක මෙහෙමයි. දැන් අපේ ආයතන දැන් අපි මේ ඇහැ ගමුකෝ. දැන් මේ ඇහැට තියෙන ශක්තිය අනුව තමයි අපි ඇහැට පේන ටික දකින්නේ. දැන් ඇහැට මේ ඇහි හැකියාව තමයි අර දෘශ්‍ය වර්ණාවලියෙන් අරන් දෙන්නේ. ඒ රේන්ජ් එකෙන් පිට එකක්වත් මේ ඇහැට අරමුණු වෙන්නේ නැහැ. හරි? හැබැයි මේ බැරි වෙලාවත් මේ ඇහි ශක්තිය පොඩ්ඩක් වෙනස් වුණොත් ඒ රේන්ජ් එකෙන් එහා ඒවා දකින්න පුළුවන්. හරි? ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය වල හැකියාව වෙනස් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඇහැ කන නාසය මේ හයම ඕකේ අපිට දැනට යම් කිසි හැකියාවක් ලැබිලා තියෙනවා. ඒක අඩු වැඩි වෙන්නත් පුළුවන්. right? එතකොට මේ දැනට පේන මට්ටමට වඩා එහා රේන්ජ් එකේ දෙයක් දකින්න අපිට ඒක වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. හැමෝටම නෙමෙයි පුළුවන්කමක් තියෙනවා. right? මොකද මේ ඇහැ කියන එකත් අපිම හදාගත්තු උපකරණයක්. ඒක තමයි අර මැරිලා උපදිනකොට වෙන්නේ චුතිසිත ප්‍රතිසන්දියේදී එහෙම එතෙන්දී හම්බ වුණ කර්ම ශක්තිය අනුව තමයි අපි දැන් මනුෂ්‍ය මට්ටමේ මේ හැක්කණක් නාසයක් හදලා තියෙන්නේ. ඒක තමයි ඒ නැවත උපදිනවා කියන්නේ. ඒ අන්තිම මොහොතේ ඒ අරමුණු වුණ දෙයට ඒ අරමුණු වෙන්නේ කුසල කර්මයක් වෙන්න පුළුවන්, කුසල කර්මයක් වෙන්න පුළුවන් නේද? මරණ මොහොතේදී. ඒකේ ප්‍රබලතාවයේ අනුව තමයි ආයතන ටික හැදෙන්නේ. එතකොට අපිට ගිය සැරේ කොහේදී හරි ඉඳලා මැරෙනකොට අරමුණු වෙලා තියෙන කුසල කර්මයක්. ඒකේ ඒකේ බලයට තමයි මේ මිනිස්සුන්ට හරියන ඇහැකනනාසය ටික හම්බ වුනේ. ඒක ටිකක් දුර්වල වුණා නම් සමහර විට සතෙක්ගේ මට්ටමේ වෙන්න පුළුවන්. නැත්තම් ඒ එක එක ලෙවල්ස් වල. එතකොට අපි දන්නවා දැන් එක එක සත්තුන්ගේ වෙනස්නේ. හැම ගත්තොත් දකින්න පුළුවන් ප්‍රමාණ වෙනස්. සමහර සත්තුන්ට දැන් වර්ණ පේන්නේත් නැහැ. පාට දෙකයි පේන්නේ. නේ? ඒගොල්ලෝ හදාගත්තු ඇහි මට්ටම. හරි ඒ උපකරණේ හැකියාව. එතකොට දැන් අපි අපිට වඩා උසස් කියන දෙවිවරුන්ගේ දිව්‍ය ඇහැ කියන එකට අපිට වඩා වෙනස් මේ බිත්ති හැම විනිවිද දකින්න පුළුවන්කම තියෙනවා. අපට පේන්නේ බිත්තියෙන් එහා පැත්තේ ඒවා දකින්න මේ ඇහැට හැකියාවක් නැහැ. ඒ සමහර ඇහැකට පුළුවන්. එතකොට මේ හැකියාව කියන එක දැන් අපට ඒ උත්පත්තියෙන් ලැබුණ එකකුත් තියෙනවා. තව එක එක හේතු හින්දා අඩු වැඩි කරගන්නත් පුළුවන්කම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් මම මේ කණ්ණාඩි දැම්මහම අර සාමාන්‍ය ඇහැට වඩා වෙනස්. තවින මොනවායින් හරි බලනකොට ඒ රේන්ජ් එක අපි වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක විදිහක්. තව විදිහක් තමයි හිත දියුණු කරලා පුළුවන්කම තියෙනවා. හරි? ඒවා හැබැයි ඒක ඒ වගේ හැකියාවන් තියෙනවා. ඒ වෙනස් කිරීමේ හැ ඈ ඇහෙන් නෙමෙයි දකින්නේ. ඇහැ උපකරණයක් විතරයි අර කැමරාවක් වගේ එකක්. කැමරාවට දකින්න බෑ. කැමරාවට පුළුවන් අර ඒකේ සටහනක් කරන් දෙන්න විතරයි. ඒක දකින්න එක කරන්නේ වෙන කෙනෙක්. ඒකට තමයි මේ විඥානි කියලා කියන්නේ. හරි. දැන් රොබෝ කෙනෙක් හිටියොත් අපි ඇහැට කැමරාවක් වගේ දාලා නේද වීඩියෝ කැමරා එකක් වගේ දාලා තියන්න පුළුවන්. CCTV කැමරාවක් කියලා හිතන්න. එතකොට ඒකෙන් අපිට TV එකකට හරි ස්ක්‍රීන් එකකට හරි ගන්න පුළුවන් වෙන තැනක වෙන දෙයක්. right? හැබැයි ඒ TV එක දන්නේ නැහැ මේ මොකද්ද ගන්න කියලා. ඕක බලන කෙනයි දැනගන්නේ. අරක උපකරණයක් විතරයි. අන්න ඒ වගේ දෙයක් මේ ඇහැ කියන එක. එතකොට ඇහැ කියන එක අපි දන්නවා ඇහෙත් තියෙන ලෙන්ස් එකක් නේ. ඔය ලෙන්ස් එකෙන් මොකක් හරි මේ අර ප්‍රතිබිම්බ ටිකක් හදලා දෙනවා. හරි?
ඒක අපි දැන් මේ මේසේ දකින්නවා නම් අතර මේසේ නෙමෙයි දකින්නේ. ඒ ඇහි තියෙන ප්‍රසාර රූපේ තමයි විඥානය
වෙන්නේ. හරි. මේ හදලා දෙන ස්ක්‍රීන් එකේ හදලා දෙන එකට දෙන නම තමයි ප්‍රසාර රූපේ කියන එක.
ඒක තමයි
ඇහැ නිසා හදලා දෙන රූපේ චක්කු ප්‍රසාර රූපේ. ඕක තමයි මේ විඥානෙට අරමුණ වෙන්නේ. විඥාණයට දකින්න පුළුවන් ඕක. බාහිර දේ නෙවෙයි.
බාහිර දේ නෙමෙයි.
ඔව්. ඒ හින්දා තමයි අපිට පේන දේ පැහැදිලි නැත්නම් අපි ඇහැමකට මොකක් හරි කරනවා මිසක් එළිය දෙයට මුකුත් කරන්නේ නැහැ. බෙහෙත් කරනවා නම් බෙහෙත් කරන්නේ ඇට. ලෙන්ස් එක ක්ලීන් කරනවා නම් ඇහි ලෙන්ස් එකයි ක්ලීන් කරන්නේ. නේද? මොකද මේකෙන් හදලා දෙන එක තමයි මේ දකින්නේ. හරි.
අබැයි
එහෙන් විතරනම් දකින්නේ ඇහැ වහගත්තොත් පේන්න විදිහක්
නැහැ.
ඔව්.
ඇහෙන්
විතරනම්. ඒක තමයි දැන් ඒක තව පැත්ත. දැන් අපිට ලෝකේ ගැන දැනගන්න දැන් උපකරණ හයක් හදාගෙන තියෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඔය හයෙන්ම පුළුවන් ලෝකේ ගැන දැනගන්න. හැබැයි එක එක දේවල් තමයි ඒ වයින් ශක්තිය අනුව දෙන දේවල් වලින් තමයි දැනගන්නේ. ඒ කියන්නේ මේ ප්‍රසාද රූප හදලා දෙන මට්ටම තමයි උපකරණ වලින් තියෙන්නේ. විඥාණි නිකන් අර ඇතුලේ වාඩි වෙලා ඔව දිහා බලන කෙනෙක් වගේ. මේ හදලා දෙන ටික. හරි විඥාණයට බෑ මේව බයිපාස් කරලා එළියට ගිහින් බලන්න මොනවද තියෙන්නේ කියලා. දැන් මේ මේසේ අත්දකින්න බෑ විඥාණයට ගිහින්. මේ ඇහෙන් පෙන්නන දෙයමයි විඥාණයට දැන ගන්න පුළුවන් මේස ගැන. එහෙම නැත්තම් වෙන ආයතනයක් කරහා හදලා දෙන දෙයමයි මේ හිතට දැනගන්න පුළුවන්. හරි. එතකොට මේ හිතක් ඇති වෙන්නේ මේ ආයතන හයෙන් එකක් උදව් කරගෙනමයි. හයක් කියවනේ. මේ ద్వාර හයක් කියවනේ. ඇහැ කන නාසය දිව ශරීරය මනස. හරි? ඔය හයෙන් විතරමයි හිතක් පහළ වෙන්නේ. ඒකට තමයි අපි අර විඥාන කියලා නම දෙන්නේ. ඇහැ නිසානම් දැනුවත් වෙන්නේ ඒකට චක්කු විඥාන කියනවා. කන නිසානම් සෝත විඥාන කියනවා. නාසය නිසානම් මොකක්ද කියන්නේ? ගහන විඥාන. දිව නිසානම් ජීවහා විඥාන. කය නිසානම් දැනගන්නේ කාය විඥාන. මනස නිසානම් මනෝ විඥාන. ඔය විඥාන හය. හයක් කිව්වට ඇත්තටම මේ එක්කෙනෙක් වඩි. කවුරු හරි එක්කෙනෙක් ඉඳන් මේ හය දිහා ඉතින් සරින් සරේට බලනවා. ඒකට එයා දැනගන්නේ ඒ එක එක ආයතනෙන් පෙන්නන ටික. පංචස්කන්ධයයි ආයතනයි වෙනස්. ස්කන්ධ කියනකොට එන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ආයතන කියන්නේ වෙන જાතිට ඇහ කන නාසය දිව ශරීරයේ මනස උපකරණ හයක් වගේ. මේ හැම උපකරණෙින්ම පුළුවන් පංචස්කන්ධයක් හදන්න. අපට පෙන්වන්න පුළුවන් රූපයක්. හරි ඒකෙන් දෙන්න පුළුවන් වේදනාවක්, සංඥාවක්, සංකාරයක් ඉන්නවා. කොයි ආයතනෙන් ගත්තත් ඔය පහ හදන්න. එතකොට ඔය හදන හැටි තමයි දැන් බලන්න ඕනේ. එතකොට දැන් ඔය ආයතන හයම වැඩ කරන්නේ එකම විදිහට. කියන්නේ ඇහැට අරමුණු වෙන දැන් ඇහැනේ අපේ ආයතනය නැත්නම් උපකරණේ වගේ ගන්න. අභ්‍යන්තර ආයතනෙ කියලා කියන ඇහැ. හරි. එතකොට ඇහැට අරමුණු වෙන යම් කිසි දෙයක් තියෙනවා. ඒවට තමයි අපි ඔය වර්ණ හරි වර්ණ රූප. ඒවයින් තමයි ඇහැට ප්‍රතිබිම්බේ හදන්න පුළුවන්. ප්‍රසාද රූපේ හදන්න පුළුවන්. ඒ වගේ කන කියන ආයතනය ගත්තොත් ඒකට ප්‍රතිබිම්බේ හදන්න පුළුවන්. මේ සටහන හදන්න පුළුවන් සද්ද වලින් විතරයි. ඒකට අරමුණුනේ සද්ද. හරි. ඒ වගේ එක එක ආයතනෙට වෙනස්. එක ආයතනකින් කරන එක අනිත් ආයතනෙට කරන්න බෑ. ඇහෙන් කරන වැඩේ කනෙන් කරන්න බෑ. හැට අරමුණු වෙන්නේ වර්ණ ඒවා විතරයි. සද්ද අරමුණු වෙන්නේ නැහැ. කනට අරමුණු වෙන්නේ සද්ද විතරයි. වර්ණ අරමුණු වෙන්නේ නැහැ. හරි. ඒකයි මේ වෙන වෙන ආයතන ටිකක් තියෙන්නේ. ඒකට ඒවට කරන්න පුළුවන් වැඩක් තියෙනවා. හරි. ඒ කරන වැඩේ තමයි මේ අරමුණු වෙන දේවල් අනුව සටහනක් හදලා දෙන එක. මේ වගේ වර්ණ සටහන් ටිකක් තිබුණා කියලා ඇහැ හදලා දෙනවා. මේ ඒ හදලා දෙන එකට තමයි ප්‍රසාද රූපේ කියන්නේ. ඒතර විඥාණයට පුළුවන් ඒ හදලා දීපු දේ දැනගන්න අරමුණු කරන්. හරි. ඒතර විඥානේ ඕක දිහා බලලා ආර එළිය වෙන්නේ මොකද්ද කියලා කියනවා. ඇහෙන් හදලා දෙන එක දිහා බලලා එළිය තියෙන්නේ මොනවද කියලා අපිව දැනුවත් කරනවා විඥාණය. විඥාණයෙන් දැන් මෙහෙම දෙයක් තියෙනවා. විඥාණයට කරන්න පුළුවන් වැඩකුත් තියෙනවා. අපට කියන්න දෙයක්ත් තියෙනවා. හරි. ඉතින් බුදුහාමුදුරෝ ඔන්න විඥාණයට උපමා කරනවා කවුද? මායාකාරය. විඥාණයට උපමා කරන්නේ මායාකාරය. දැන් අපි මායාවෙන් මිදෙන්න නම් තෝරගන්න ඕන විඥාණයට කරන්න පුළුවන් මොකද්ද? විඥාණය අපිට කියන්නේ මොනවද? ඒක හරියට දැන් අපි වගේම තමයි. දැන් අපි එක වැඩක් කළාට ගිහින් කියන්නේ අනිත් අය කරපු ටිකත් එක්ක මම කළා වගේ. එතකොට ඒක හරියට දන්න කෙනා තමයි මෙයා කියන්නේ ඇත්තද බොරුද කියලා. මෙයා කලේ මොකද්ද? මෙයාට කරන්න පුළුවන් මොනවද කියලා අවබෝධයක් තියෙනවනම් අර කියන බොරු ටික වෙන් කරගන්න පුළුවන්. මෙයාට කරන්න පුළුවන් මෙච්චරයි කියලා මම දන්නවා. අනිත් ටික ඔක්කොම හදලා කියපුවා. ඒක කරන්න නම් අපිට මෙයාව හොඳට අඳුරගන්න වෙනවා. දැන් විඤ්ඤායට හැකියාවක් තියෙන්නේ මොන දේ කරන්නද කියලා හොඳට අඳුර ගන්න ඕනේ. එතකොට තමයි එයා අපිව මුලා කරන්න හදන ටිකෙන් මිදෙන්න පුළුවන්. හරි. තේරුම් ගන්න. බුදුහාමුදුරුව පෙන්නලා දීලා තියෙනවා විඥානේ මායාකාරී. ඒ කියන්නේ ඇත්ත විතරක් නෙමෙයි බොරු ටිකකුත් කියන. අපි රවට්ටන්න. එතකොට අපි වෙන් කර ගන්න ඕන ඇත්ත මොකද්ද බොරු ටික මොනවාද? ඒක හොයන විදිහ තමයි විඥානෙට කරන්න පුළුවන් වැඩේ මොකද්ද කියලා ඉස්සෙල්ලා අඳුර ගන්න ඕනේ. විඥාණයට පුළුවන් වැඩේ තමයි ආයතන ටිකෙන් හදලා දෙන ටික බලන එක. හරි. හරි. ස්ක්‍රීන් හයක් තියෙනවා. ඔය හය දිහා බලන එක විතරයි විඥාණයට පුළුවන්. ඒ කියන්නේ මේ ආයතන හයෙන් හදලා දෙන ප්‍රසාද රූප හය දකින්න විතරයි විඥාණයට පුළුවන්. ඊට අමතරව දෙයක් කරන්න බෑ. කණ්ණාඩි හයක්.
කියන්නේ බාහිර දෙයක් දකින්නෙම නෑ.
දකින්න බෑ.
දකින්න බෑ.
ඕක තමයි ඇත්ත தත්ති. හැබැයි ඔය ඇත්ත தත්ති අපි දන්නේ නැහැ. අපි මෙච්චරකල් විඥානේ කියන දේවල් පිළිගන්නවා. එයා ගැන හොයලා නැහැ. ඒ වර මුලාව මුලාවට අහු වුණාම තමයි සක්කාය දිට්ඨිය එන්නේ. දැන් මුලාව මොකද්ද එතකොට? අපි දන්නවා මේ ඇහෙන් හදලා දෙන එක තමයි විඤ්ඤාණයට දකින්න පුළුවන්. ඒ වුණාට විඤ්ඤාණය අපිට කියන්නේ එළියේ තියෙන දේ මම දැක්කා වගේ විස්තර කරනවා. හරියට එතෙන්ට ගිහින් බැලුවා වගේ. තමේ මේ මේසේ ගත්තොත් ඔන්නෑ ඇහැට පුළුවන් මේසේ ගැන සටහනක් අරන් දෙන්න. විඤ්ඤාණයට පුළුවන් ওই සටහන බලන්න විතරයි. හැබැයි විඤ්ඤාණය අපිට කියන්නේ එළියේ තියෙන මේස ගැන විස්තර ටික. ඔය ඒක මොනවා හරි උදව් කරගෙන අන්න හරි එයාට කරන්න පුළුවන් දේ නෙමෙයි අපිට කියන්නේ. හරියට එළිය ගිහින් හොයලා බලුවා වගේ කියනවා.
ඇහෙන්
දෙන්නේ වර්ණ සටහන විතරයි. ඔව්. එඩිට් කරලවයි දෙන්නේ මේ වර්ණ සටහන දිහා බලාගෙන හරියට එළිය විස්තර කරනවා අපිට වෙන්නේ මොනවද විඥාන ඕන වුණත් නැති වුණත් කියන එක නෙමෙයි ඇත්තයි බොරුයි හිතෙන් හදන ටිකක් කියන එයා එඩිට් කරන ටිකක් අපිට කියනවා يعني සංස්කරණයක් කරලා ඒ ටික අපිට කියනවා. දැන් ඒ සංස්කරණය කරන්න උදව් වෙන්නේ මේ ඇහැ හදලා දෙන සටහන.
ඒ කියන්නේ අතීතයේ අපි දැකපු දුටපු දේවල් අහපු දේවල් වලින් අපි හිතේදා
හිතේ යා දැන් අපිව රැවටෙනවා කියලා හිතන දේවල් ඔක්කොම යූස් කරනවා. කලින් අපි රැවටිලා තිබුණා නම් ඒ ටිකත් අරගෙන තමයි මේ අලුත් දේ තව ටිකක් තහවුරු කරන විදිහට කියන්නේ. කලින් පෙර
සංකාරක කරනවා.
ඔව්. ඒ කියන්නේ අපිව මුලා කරන්න පුළුවන් ඔක්කොම ටික කරනවා. දැන් අපි කෙනෙක් රවට්ටන්න ඕන නම් එයා කලින් රැවටිලා මේ විදිහට රැවටිලා ඉන්න ආයකට තව ටිකක් මේකතු කරන්න. අන්න ඒ වගේ වැඩකුත් කරනවා. එතකොට මීට කලින් අපි රැවටිලා ඉන්න ටිකක් යූස් කරලා තමයි අලුත් දෙයක් කියනකොට කියන්නේ අර ටික තව ටිකක් ඔව් එහෙම ගන්න. ඔව්. ඉතින් ඒ ටික වෙනම හොයන්න ඕනේ. දැන් ඒවට තමයි කියන්නේ ප්‍රත්‍ය වෙන දේවල්. උදව් කරගන්න දේවල්.
දික්ක
දැන් විඥාණයට පුළුවන් මේක බලන්න විතරයි. එහේ හදලා දෙයි. දැන් අපි ඒකයි. දැන් එයාගේ හැකියාව අපි අඳුරගන්නවා. ඉතුරු ටික ඔක්කොම බොරු කතා ටිකක් වෙන අය කරන දේවල් ටිකක් මෙයා කළා වගේ කියන. විඤ්ඤාණයට කවදාවත් බෑ එළියට ගිහින් බලන්න. අන්න ඔක තේරුම් ගන්නවා. ඉතින් විඤ්ඤාණයට දැනගන්න පුළුවන් මේ ආයතන ටිකෙන් හදලා දෙන ටික විතරනම් එයාට කවදාවත් බෑ බාහිර ලෝකේ ගැන දෙයක් අපට කියන්න. බාහිර දෙයක් ගැන සටහනක් හදලා දෙනවා ඒක දිහා බලාගෙන අපි එක එක ඒවා කියනවා. ඔව්. ඉතින් ඒක අනුමාන කිරීමක් විතරයි. දැන් අර ඕගොල්ලෝ දැන් X-ray එකක් අරගෙන කියනවා ඇතුලේ තියෙන දේවල් ගැනනේ. ඒක ඇත්තටම අනුමාන කිරීමක් විතරයි. සමහර විට වරදින්නත් පුළුවන්. ඒ මට්ටමට පේන ටික විතරයි කියන්නේ නේද? ඒකට අහු නොවන මොකක් හරි තිබුණොත් එහෙම ඒක ගැන කියන්න බෑ. හරි. ඉතින් දැන් අපි ඒ කියන දේ ඇත්ත කියලා විශ්වාස කරනකන් විතරයි ඒකට වැලියු එකක් තියෙන්නේ. කවුරු හරි කිව්වොත් ඕකේ ඉන්නේ මේ බොරු මේවා ටිකක් ඈ වෙන මොනවා හරි කියලා මේ අර කියපු ටික සමහරට අන්න හරි. දැන් ඒ විඥානේ තව තව දේවල් උදව් කර ගන්නවා මේක හරි කියලා පෙන්වන්න. ඒ ටිකක් අපි අඳුර ගන්න ඕනේ.
තව ආයතනෙකුත් උදව් කරනවා. ආයතනත් උදව්
කරනවා. ආ තව ආයතන ඕනනම් ඒවත් උදව් කරනවා. නැත්තම් ඒ ආයතනෙන්න කලින් දැකපු කලින් කියලා තියෙන ටික උදව් කරනවා ඒව ගැන. හරි. දැන් ඕක ටිකක් තේරුම් ගන්න තමයි අර උපමා දෙන්නේ. දැන් වතුරට එබෙන බල්ලා යාගෙත් තියෙන්නේ ওই දෘෂ්ටියමයි. නේ එහෙන් දකින්, ඒ කියන්නේ මේ ඇත්ත දකින්න උට ශක්තියක් නැහැ. උට තියෙන්නේ පෙර පුරුද්ද, ඇහැ පාවිච්චි කරපු පුරුද්ද. ඒතර ඇහැ පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද? එළියේ තියෙන දේ දකින්න පුළුවන් කියන අදහසෙන්. ඒ හින්දා තමයි බල්ලෙක් වගේ පේනකොටම වතුරට එබෙන අන්න බල්ලෙක් ඉන්නවා කියන දැක්මට යන්නේ. එහෙම විශ්වාස කරන්නේ. එතකොට ඒක දෘෂ්ටියක් කියලා අපි දන්නවා. දැන් බල්ලාට ඇහෙන් පේනවා බල්ලෙක් ඉන්නවා වගේ. මොකද ඡායාවෙන් හැදෙනවනේ ප්‍රතිබිම්බය. එතකොට උගේ විඥානේ ඕක දිහා බලලා කියනවා ඔහොම පේන්නේ නම් එළියේ බල්ලෙක් ඉන්නවා. මොකද ඒ විදිහට හිතන්නනේ පුරුදු වෙලා තියෙන්නේ. ඇහැ පාවිච්චි කරලා තියෙන්නේ ඇහෙන් පේන දේවල් තියනවා කියලා හිතන මට්ටමේ. එතනින් එහාට හිතන්න බල්ලට ශක්තියක් නැහැ. මනස දියුණු නැහැ. ඒක ඕකට අපි කියනවා ලෝකෙට අයිති දෘෂ්ටි. හරි. දැන් මේ ආයතන ටික හදාගන්නේ ඇත්තටම ලෝකේ අත්දකින්න. එතකොට මේ වයින් පෙන්නන ඒවා එළියේ තියෙනවාමයි කියලා විශ්වාස කරන එක තමයි ලෝකෙට අයිති දැක්ම. සාමාන්‍ය සත්වයාගේ දැක්ම. ඒකවල තමයි ලෝකේ යන්නේ. සසරේ ඉදිපදි මෙරි මෙරි යන්නේ. ආයතන කියන ටික එහෙමම බාර ගන්නවා. පිළිගන්නවා. දැන් රූප එළියේ තියෙන රූපයක් ගැන මොනවා හරි කිව්වහම ඒක එහෙමමයි කියලා පිළිගන්නවා. එතනින් එහාට හොයන්නේ නැහැ. මොකද අපිට ලොකු පුරුද්දක් ඇවිල්ලා තියෙනවා මේ ආයතනට විශ්වාස කරන්න. මේගොල්ලෝ කියන ඒවා ඇත්තමයි කියලා විශ්වාස කරන පුරුද්දක් ඇවිල්ලා තියෙනවා. ඒවා හොයලා බලන පුරුද්දක් නැහැ. මේගොල්ලෝ ඇත්තද කිව්වේ කියලා විමසන්නේ. අර කියන දේ එහෙමම විශ්වාස කරනවා. වැදන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔක අනිත් පැත්ත විඥාණය විශ්වාස කරන්න එපා. විඥාණය මායාකාරයි. මායාකාරය කියන්නේ ඔය කියන්නේ බොරු. අපිව රවට්ටනවා. එතකොට ඔන්න දැන් අපි දැනුවත් කරන මේ විඥාණය බලන්න. එතකොට මේ අර දැන් යාට කවදාවත් මේ ආයතන ටිකෙන් එළියට යන්න බෑ. ආයතන ඇතුලේ ඉඳන්ම ඒවා හදලා දෙන ටික බලන එක තමයි කරන්නේ. මැරෙනකම්. ඔව්. ඒක හරියට දැන් අපි කවුරු හරි මොක හරි මේ එළියට යන්න බැරුව හිර කරලා තියෙනවා. හැබැයි යාට දීලා තියෙනවා කැමරා ටික. TV screen එකක් දීලා තියෙනවා. ওই ටික බලන එක තමයි යාට ජීවිත කාලෙටම පුළුවන්. දැන් එයා ඕක බල බල එළිය ගැන විස්තර කරනවා. දැන් නිකන් හිතන්න. හිතන මාළු ටැංකියක මාළුවෙක් දාලා ඉන්නවා. හරි? එතකොට ඌට අර වීදුරු වලින් පේනවනේ එක එක ඒවා. හැබැයි ඌ දන්නේ නැහැ වීදුරු මොන වගේද කියලා. සමහර ඒවා කාචයක් වගේ වෙන්න පුළුවන්. සමහර ඒවා පාටක් දාලා තියෙන්න පුළුවන්. නේද? ඒක පැත්ත. ඒක පැත්තක නිල් පාට ගාලා තිබුණා නම් ඌට ජීවිත කාලෙම ඒ පැත්ත නිල් පාට. මොකද ඒක එන්නේ ඌ බලන්නේ වෙන බලන්න විදියක් නැත්තම්. නේද? ඒකට එයා විශ්වාස කරන්නේ ලෝකේ මේ වගේ කියලා. හරි? එතකොට අපිට ජීවිත කාලෙටම අපිට මේ ආයතන හයින් එළියට යන්න බෑ. මොකද විඥානයක් හටගන්නේ ආයතනයක් හරහාමයි. ඇහැ කන නාසය දිව ශරීරය මන. හරි. ඔය ආයතන හයින් මිදිලා යන්න හැකියාවක් දැනට අපට නැහැ. යන්න හැකියාව ගන්න පුළුවන්. ඒ ගන්න විදිහ තමයි ප්‍රඥාව. ආයතන ඉක්මවා දැකීම. දැන් අපට තියෙන්නේ ආයතන වලින් හදලා දීපු ලෝකයක්. ලෝකේ කියලා අපි හිතන්නේ මේ ආයතන වලින් හදලා දෙන ටික. ওই ටික තමයි හිතට දැනගන්න පුළුවන්. මේ මට්ටමේ. මේ මට්ටමේ ආයතන ටික හැදිලා තියෙන්නේ ඕක බුදුහාමුදුරුවෝ විස්තර කරනවා පුරාණ කර්මකින්. පෙර කර්මයකින් හැදුන ආයතන 6 තියෙනවා. ඒ කර්මය වෙනස් වුණා නම් එහෙම මීට වඩා වෙනස් ආයතන ටිකක් හම්බ වෙයි.
ලෝකෙත් එතකොට වෙනස්.
එතකොට අත්දකින්න ලෝකේ වෙනස්. මොකද අර ආයතන ටිකෙන් හදන්න ටිකනි දැනගන්න. මොකද ආයතන 6ට කොටු වෙලා තමයි අපි ඉන්නේ. හරි. එහිඳ තමයි මේක සලායතන ලෝකයක් කියලාත් කියනවා. එහෙම නැත්නම් සංස්කාර ලෝකයක් කියලා කියනවා. මේ ආයතන ටිකෙන් හදලා දෙන ටික ගැන හිතලා හිතලා තමයි අපි ලෝකේ හදාගන්නේ. එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන්නේ Taman තුලයි කියනවා. මේ බඹයක් පමණ මේ ශරීරය තුලයි මේ ලෝකේ තියෙන්නේ. බාහිරේ නෙවෙයි. හැබැයි අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ එහෙම නෙමෙයි.
පිට තියෙනවා.
පිට තියෙන ලෝකේ තමයි මේ දැනගෙන ඉන්නේ කියලා. ඒක හරියට අර මාළුවා ලෝකේ ගැන කියනා වගේ තමයි. එයා දකින්නේ එයාට තියෙන අර වීදුරු ටිකෙන් පෙන්නන ටික විතරයි. හැබැයි වීදුරු මොන වගේද කියලා අදහසක්වත් එයාට නැහැ. ඒ වීදුරුවේ හැකියාව. ඒ වගේ තමයි මේ අපේ ඇහි හැකියාව අපි දන්නවා මෙන්න මේ පරාස විතරයි මේ ඇහැට අහුවෙන්නේ. දෘශ්‍ය කොටස. ඒකෙන් අඩු ඒවා අහුවෙන්නෙත් නැහැ වැඩි ඒවා අහුවෙන්නෙත් නැහැ මේ ඇහැට. ඒ හින්දා තමයි මං කියේ දැන් මෙතන ඉන්න පෙරේතයව හරමුණු වෙන්නේ. නැත්තම් දෙවි කෙනෙක් ඉන්නවා නම් අරමුණු වෙන්නේ නැහැ. මේ ආයතන වලට ශක්තිය නැහැ. ඒව අරමුණු කරන්න. හරි. එතකොට සමහරුන්ගේ සමහර වෙලාවට අර පේන්නේ නැති ඒවා පේන ගතියක් තියෙනවා. ඒ ඇහි කියාව පොඩ්ඩක් වෙනස් වෙන අවස්ථා තියෙනවා. එහෙම කෙනෙකුට තමයි සමහරුන්ට දෙවිවරු පේනවා, සමහරුන්ට පෙරේතයෝ එහෙමත් පේනවා. ඒ හැකියාවන් වෙනස් වෙන්න පුළුවන්. ඒකටත් එක එක හේතු තියෙනවා.
ඈ ඒ හැකියාව උපතින්ම ගේන හැකියාවක් වෙන්න ඕනේ.
එහෙම වෙන්න ඕනේ නැහැ. උපතින් මේ ආයතන ටික හදලා දුන්නට ඕකේ අඩු වැඩි කිරීමේ සමහර හේතු මත පුළුවන්. දැන් හැපෙන්නේ නැති වෙනකොට ඔය අරවා මේවා කරලා පෙනීම වැඩි කරන්නේ. මේ බාහිර දේවල් ප්‍රත්‍ය කරගෙන එහෙම කිරීමේ හැකියාවකුත් තියෙනවා. හරි. ඒකට තව ඒක ඒ ප්‍රත්‍ය වෙන නැත්නම් ආධාර වෙන කරුණු ගොඩක් තියෙනවා. අපි ඒ ඔක්කොම ගැන සාමාන්‍යයෙන් කතා කරන්නේ මේවට ප්‍රත්‍ය වෙන දේවල්. අපිට මූලිකව හිතා ගන්න පුළුවන් ටික තමයි ඒ කියන්නේ කර්මයේ හින්දා මේ මට්ටමේ දෙයක් හම්බ වෙලා තියෙනවා. ඒ කර්ම ශක්තිය වෙනස් වුණොත් එහෙම දැන් ඒවට අර කතා තියෙනවා. එක මනුස්සෙක් එකපාරට ඇවිල්ලා මේ ලොකු පවක් කරලා මේ තාපසාරාමයකට ආවහම වතුර තිබහ වෙලා ඇවිල්ලා බැලුවහම අර එක භාජනයකවත් වතුර නැහැ. ඉතින් බණිනවා මේකේ ඉන්නේ හරි කම්මැලි තාපසවරු අරකයි මේකයි කියලා බණිනකොට ඒ හාමුදුරුවරු ඇවිල්ලා බලනවා. ඇයි කියලා. ඒ කියලා අහුවහම මේ වතුර ටිකක් ගෙනත් තියන්න බෑ කියලා වඩිනවා. බලනකොට වතුර තියෙනවා ඒවයි. මෙයාට පේන්නේ නෑ. තියෙනවා. එයාගේ ආයතන වලට අහුවෙන්නේ නෑ දැන් වතුර. මොකද අර ආයතන වල මට්ටම වෙනස් වෙලා ඒක කියන්නේ අර මෙයා. ඔව්. මෙයා සත්තු දඩයම් කරන කෙනෙක් එදා සතෙක් හම් වෙලා නැතුව අර මුව අම්මා කෙනෙක් පැටියෙකුට කිරි දෙද්දී ඌව මරාගෙන කාලා. ඒ සැරේ ලুকু පිපාසයක් ඇති වෙලා ඒ පිපාසය වෙඩිකමට තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ හාමුදුරුව කියනවා මෙයාව මේ පණ පිටින්ම පෙරේතෙක් වෙලා කියලා. අර ඒ තිබහ ඉවස ගන්න බෑ. ඉතින් මේකේ වෙලා තියෙන්නේ ඇත්තටම අර ආයතන මට්ටම වෙනස් වෙලා. දැන් මෙයාගේ එක ආයතනයකටවත් අහුවෙන්නේ නැහැ අපන වතුර තියෙනවායි කියලා. ආයතන වල හැකියාව වෙනස් වෙලා. ඒකට විඤ්ඤාණයට පේන්නේ වෙනස්. ඒව ටික. වතුර තියෙන තැන වතුර තියෙනා වගේ පේන්නේ නැහැ. මේකෙන් හදලා දෙන එකේ. දැන් ඒ වගේ
ආයතන වෙනස් වුණාම පටිනවා.
ප්‍රඥාව නෙමෙයි උතන. ඒ ආයතනෙන් පෙන්නන මට්ටම දැන් අපි ආයතන විශ්වාස කරන මට්ටමක් තියෙනවානේ. එහෙන් පෙන්නනකොට මේකයි තියෙන්නේ කියලා. අන්න ඒ මට්ටමට පේන ගතිය වෙනස් කරනවා ආයතන. හිතන්නේ අර විදිහම තමයි. මේ දකින දෙයමයි ඇත්ත කියලා හිතන්නේ. එළියේ තියෙන.
හරි.
එහෙම වුණ අවස්ථාවක් තියෙනවා. මම මේ එහෙම උදාහරණයක් කිව්වේ. එයා අන්තිමට ආයේ භාවනා කරලා මං හිතන්නේ මේ සෝවාන් වෙනවා හරි මොකක් හරි වෙනවා. මොකද මේකේ භයානකකම දැකලා. අර හාමුදුරුවෝ කිව්වට පස්සේ තේරුම් ගන්න. එහෙම ඒ කතාව තියෙනවා. again oh වෙනස් හිතෙන්න
ඕක කරනවා
ඔව් ඒ ගැන ඉතින් මන් දන්නේ ඒකත් ඒර දැන් අපේ හිත පිළිගන්න මට්ටම වෙනස් වුණාමත් ඒක වෙනවා
ඒකත් මට තේරෙන විදිහට කියන්නේ ඇහෙන් සෙන්ස් කරන්නේ නැතුව
ඔව්
මුකුත් නැතුව අපිට කියනවා කියලා එයාට පේනවා
දැන් අපිට එහෙම හරි එහෙම
පේනවා. ඔව්.
ඒකත් ඔක්කොම නෑ
නෑ කියලා.
ඔන්න එයාගේ වෙන්න පුළුවන්. ඒ කතාව තමයි මේ කියන්නේ. දැන් අනිත් හැමෝටම පේනවා වතුර තියෙනවා වගේ මෙයාට පේන්නේ
නෑ.
ඔව් ඒක මේකටත් මේ බෙහෙත් තමයි දෙන්න හදන්නේ. අපේ තියෙන රෝග මට්ටමට. දැන් අපිත් විශ්වාස කරන මට්ටම තමයි අපිට පේන්නේ. දැන් අපි ඒක පිළිගන්නේ නැහැ. මොකද අපි ඒකේ ජීවත් වෙන හින්දා අපි හිතන්නේ මේක තමයි ඇත්ත තත්ත්වය කියලා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා නෑ හොතන රැවටිමක් තියෙනවා. ඔය දැකලා තියෙන්නේ මේ ආයතනෙන් පෙන්නන මට්ටම විතරයි. ඇත්ත පවතින යථාභූත ස්වභාවය නිවි. ඔය ටිකම ඔය පවතින ටිකම වෙන ආයතන ටිකකින් දැක්කොත් දකින්නේ වෙන ලෝකයක්. අපි හිතන්න දැන් වෙන සතෙක් කූඹියෙක් වගේ එකෙක් ගත්තොත් මේ පරිසරේම දකින්නේ වෙන ලෝකයක් විදිහට. හරි. මේ ආයතන වලින් පෙන්නන ටික නෙමෙයි ඌට පේන්නේ. ඌගේ හිත දැනගන්න. අපේ හිත දැනගන්න. ඉතින් අපිට සාමාන්‍යයෙන් අපි පිළි අරන් තියෙන මනුස්ස ආයතන වලට මේ විදිහට පේන්නේ. එහෙම නොවුනොත් එයාට ලෙඩක්. ඒකයි ඔතන තියෙන්නේ. හැබැයි අපි දන්නේ නැහැ. අපි පිළිගන්නවා අපි දකින්නේ ඇත්ත කියලා. ඒක ඇත්තද පුරුද කියන එක නුවණින් දැකලා නෙවෙයි. හැමෝම එහෙම කියන හින්දා ඒක සම්මත කරගෙන ඒක එහෙමයි කියලා. හරි. කෙනෙක් කොයිට වඩා එහාට ඒ හින්දා තමයි දැන් අපි අපට වඩා වෙනස් දැන් කවුරු හරි ආ මෙතන දෙවි කෙනෙක් ඉන්නවා පේනවා කියුවොත් අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද අපේ සම්මතයට ඒක අදාළ නැහැ. හැබැයි ඒකෙන් කියන්න බෑ මෙයාට පිස්සු කියලාම කියන්න බෑ. හැබැයි මේ මට්ටමේදී අපි කියන්නේ එයාට පිස්සු. මොකද අනිත් කාටවත් පේන්නේ නැහැ. හරි. ඕකම තමයි දැන් මෙතන නයික් ඉන්නවා කියපු අපි කාටවත් දෙන්නේ නැත්නම් අරයගේ මොකක් හරි අප්සෙට් එකක් කියලා හිතනවා. හරි. දැන් ඔතන තියනවා දැන් මේවා අර ගොඩක් කතා තියනවා දැන් එක්කෙනෙක් එක සැරයක් අර බුද්ධ කාලේ වුණ එක අර නිලුන් දණ්ඩක් දිහා බලා ඉන්නකොට ඕකේ පේනවලු මේ චතුරාංගණී සේනාවක් යනවා. එළුම් දණ්ඩ දී. පස්සේ මෙයා හිතලා තියෙනවා මට පිස්සු කියලා. මේක වෙන්න බැරි දෙයක් නේ. හැබැයි එයාට පස්සේ මෙයා තව ඒ ළඟපාත කාට හරි කියලා තියෙන මට මෙහෙම පේනවා. මේ මට පිස්සු. ඕගොල්ලන්ටත් ඒක පේනවා. එතකොට ඒගොල්ලොත් කියලා ඔයාට පිස්සු තමයි කියලා. ඕක වෙන්න බෑ. කොහොම අහන එක්කෙනාගෙන් එහෙම කියලා. අන්තිමට බුදුහාමුදුරුවෝ ළඟටත් ගිහිල්ලා. එතකොට කියලා තියෙන්නේ මේ ඒ දැක්ක දේ හරි. ඒක වෙන්න පුළුවන් දෙයක්මයි ඔය දැකලා තියෙන්නේ කියලා. හැබැයි ඕක අනිත් අයට දකින්න හැකියාවක් නැහැ. ඒක එහෙමමයි කියලා නම් සිද්ධියක් තියෙනවා. ඒ කියන්නේ දැන් අනිත් අයට පේන්නම ඕනේ නැ මේ එක වෙන්න. ඒ අපේ මට්ටමට ඒක අස්වාභාවික. දැන් අපි ඕක හිතන්න තියෙන්නේ අපිට වෙන ආයතන ටිකක් තිබුණා නම්. අපි හිතමු දෙවිවරු විතරක් ඉන්න තැනක එක මිනිස්සෙක් විතරක් හිටියා නම් ඒ මිනිස්සයා අස්වාභාවිකයි. මොකද එයාට විතරයි එහෙම පේන්නේ, අනික කාටවත් එහෙම පේන්නේ නැහැ. ඒක වුණා. උපමාවක් කිව්වේ. අර පිස්සන් කොටුවේ ඉන්නකොට දොස්තර පිස්සු. ඔව්. අන්න හරි. දැන් ඔය හැමේ ඉන්න අරු මුන් ටික පේන්න ගත්තොත් එහෙම ලොකු කරලා බලනකොට
පේනවා.
ඔව්. ඊට පස්සේ හැම තිස්සෙම මේ සබංග ගාත්තෝ දන්න පටන් ගන්නවා. ඒක ඊළඟට පිස්සුවක් මානසික රෝගයක් කියලා ගන්න. එයාට ඇත්තටම පේනවා වෙන්න පුළුවන්. අපේ යාට පේන්නේ. ඒක තමයි. ඒ වගේ වෙන්නත් හැකියාවක් තියෙනවා. එහෙමම කියන එක නෙවෙයි. හරි. ඇත්තටම පිස්සු නැති කෙනෙකුට අපි බෙහෙත් දීලා පිස්සුව හදවනවා වෙන්නත් පුළුවන්. අපේ මට්ටමට ගන්න. ඔව්. හරි. සිග්නල් එක හදන්න. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. ඒක තමයි මේක හරියටම එහෙම කියනව නෙවෙයි. ඔව් ඒක නවත්තනවද මොනවා නවත්තනවද දන්නේ නැහැ. හැබැයි මේ අර එහෙම පේන ගතිය අඩු කරනවා. ඒක තමයි. දැන් ඕක අර අපේ මට්ටමටනේ දැන් එක එක කාලෙදි අර ඒ කාලේ දාර්ශනිකයෝ ටිකක් මරලා දැම්මනේ ගෙලින්ම. මෙයාට පිස්සු කියලා අලුත් දෙයක් කියපු ගම ඒව අර හරි සාපේක්ෂකයි ඕවා.
දෙන්නටම
නෑ ඔතන වැඩේ තියෙන්නේ ඕව අපේ රිසර්ච් වලට අහු වෙන්නේ නෑ. මොකද අපේ සම්මතයට දෙවියා කොහොමත් අහු වෙන්නේ නෑ. අපි දන්න මට්ටම. අර දෙන්නම සමහර විට දැන් එකම දේ කියනවනම් එකම තැනක මේ මෙහෙම දෙවි කෙනෙක් ඉන්නේ එයාගේ හැටි මෙහෙමයි කියලා කියනවනම් දැන් අපිට පිළිගන්න වෙනව නේද මේ මේ නෑ මං කිව්වේ එහෙම වුණොත් නෑ ඉතින් අපිට අර නිකන් අපි හිතන මට්ටමට හොයාගන්න තියෙන්නේ දැන් ඒ වගේ වුණොත් එහෙම අරක සමහර විට ලෙඩක් නොවෙන්න පුළුවන්. ඔව් ඒක තමයි මං කියන්නේ. දැන් මං කියන්නේ දැන් අභිඥාවෙන් බලන දේම එහෙම මුකුත් නැති පිස්සෙකුත් ඔය කතාවම කියනවනම් අපි වෙනම ඉන්ඩිපෙන්ඩන්ට්ලි ටෙස්ට් කළොත් ඒ දෙක මැච් වෙනවා නම් එතකොට ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නොවෙනවා නම් ඒක හරි අර වෙන අප්සෙට් එකක් වෙන්න පුළුවන්. හරි. හැබැයි මේ දේ වෙන්න බැරි කමකුත් නැහැ. මොකද මේක අපට අහු වෙන්නේ දැනට. හරි. ඒක වෙන්න බැරි කමකුත් නැහැ. මොකද ඔය හිත ගැන හරි කම්ප්ලෙක්ස්. දැන් භාවනා කරලම වෙන්න ඕනේ නැහැ. සමහර වෙලාවට සසර පුරුදු එකපාරට මතුවෙනවා. ඔව් ඒ හැකියාවන් සමහර විට මතුවෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ පොසිබিলিටි එකක් තියෙනවා. දැන් ඔහොම කියනකොට අනිත් අය හිතනවා මෙයාට පිස්සු කියලා. ඒ අනිත් අයට එන්නේ නැහැ. දැන් අපි ඔක ඔය පිස්සුද නැද්ද කියන එකට වඩා අපි හොයාගන්න ඕන මෙතන වෙන්න පුළුවන් මොකද්ද? දැන් අපි ඇත්ත කියලා විශ්වාස කරන එක ඇත්තද කියලා හොයන එකයි මේ කරන්නේ. දැනට අපි ඇත්ත කියලා පිළිගන්න දේ ඇත්තද? ඒකයි අපි හොයන්න ඕන අර නුවණින් විමසන්න තියෙන්නේ. එතකොට දැනට මේ ඇත්ත කියලා හිතන දේ බුදුහාමුදුරුවෝ පෙන්නන ඔය ආයතන 6 නිසාමයි ඔය දේ කියන්නේ. ආයතන 6න් දැනගත්තු දෙයක්මයි ඔය කියන්නේ. හරි. එතකොට ආයතන 6න් දැනගෙන නම් ඒක එළියේ තියෙන ඇත්ත ඇතිහැටි වෙන්න අවශ්‍ය නැහැ. යථාභූත ස්වභාවය වෙන්න අවශ්‍ය නැහැ. එහෙම වෙන්නෙත් නැහැ කියලා කියනවා. දැන් ඒක අපිට අර උපමා කීපයකින් විතරයි ඒ වගේ රැවටෙන තැන් තියනවා කියලා දැනට පෙන්වන්න පුළුවන්. අර වතුරට එබෙන බල්ලා වෙන්න පුළුවන්. අපිට මිරිඟුව පේනකොට වතුර වගේ රැවටෙන ගතිය. දැන් ඒක අපි රැවටෙන්නේ නැහැ. ඒකට සත්තු රැවටෙනවා. මිරිඟුවට වතුර කියනවා. අපි උනත් ඕක කලින් දැනගෙන තිබුණ නැත්නම් අපිට රැවටෙනවා.
දැන් බල්ලාගේ උපමාවක් ගත්තාම
ඔව්.
කිංතු මේකනේ දන්නේ. නමුත් ඉතින් අපි දන්නවා මේක මේ ප්‍රතිබිම්බයක් කියන එක.
ඔව්.
නමුත් දැන් අපි කණ්ණාඩි ළඟට ගිහිල්ලා ඔව්. කණ්ණාඩියෙන් බලලා අපි දන්නවා ප්‍රතිබිම්බය කියලා.
ඔව්.
නමුත් අපේ මේ දෘෂ්ටියක් එනවා නේද අපි දැක්ක කියන්නේ.
අපි එහෙම කියන්නේ.
අපි ඊට ටිකක් එහාට හිතලා ඔය පේන්නේ මේ කණ්ණාඩි ඉස්සරහා ඉන්න කෙනා කියලා තමයි අපි පිළිගන්නේ. දැන් එතනත් වැරද්දක් තියනවා කියන එක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ
ඔව් ඒක තමයි එතන.
ඔව්.
එතන වැරද්දක් තියනවා නේද? ඒ එතන දෘෂ්ටියක් නේද එතන වැටෙන්නේ?
ඔව්. දැන් ඔය කණ්ණාඩියෙන් බලන එකටත් වඩා මේ නිකන් බලන කොටත් රැවටෙනවා කියන එක මේ කියන්නේ. ඇහෙන් බලනවා කියලා බලන්නේ ඇහෙන් හදලා දෙන ප්‍රතිබිම්බයක් කණ්ණාඩියක් තමයි ඉතින් මේ ප්‍රතිබිම්බය තමයි විඥාණයෙන් ඒ හිතට දකින්න
පුළුවන්. ඒ අම්මා දැක්කා කියන එක අපි දැක්කේ නැහැ.
ඒ
අම්මාව අපි
ඔව් දැන් මේ ඕක දැක්කේ නැහැ කියපු ගමන් ඕක අනිත් පැත්තට හිතන්න ගන්නවා. දැන් අපි මේ දැක්කා කියන එක කිව්වේ කොහොමද කියන එකයි මේ ඇනලයිස් කරන්නේ. ඕක කියන්න උදව් වෙලා තියෙන ඇහෙන් හදලා දීපු මේ ප්‍රතිබිම්බේ ඕක දිහා බලලා තමයි අපි මේ කියන්නේ එළියේ තියෙන දෙයක් ගැන. හරි. දැන් ඕක තව ටිකක් තේරුම් ගන්න දැන් මේ ඇහෙන් කරන මායාව සුදස්සන හඳුර හොඳ උපමාවක් දෙනවා. දැන් වැලි ගොඩක් තිබුණොත් අපට පේන්නේ කන්දක්. අරහේ අර කන්දක් කියලානේ අපි කියන්නේ නේද? දැන් අපි කියනවා කාටවත් මේ කන්ද අරන් යන්න එපා, වෙලි කැටේකට අරන් යන්න. කවුරුත් කන්ද ගෙනියන්න බෑ. ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? කන්ද නැතුව යන හැබැයි කවුරුත් කන්ද ගෙනිච්චෙත් නෑ. එනත්ත ආයි කියනවා ආයි වැලි කැට එක එක ගෙනත් දාන්න. කන්ද ගේන්න බෑ කාටවත්. ටිකක් කියලා යනකොට අපිට පේනවා කන්ද. කන්ද කවුරුත් ගෙනාවෙත් නෑ. දැන් හරිනම් තියෙන්නේ වැලි කැට කොට. හැබැයි අපේ මට්ටමට අපිට වැලි කැට පේන්නේ නෑ. අර ඒ බලපගාර කන්දක් තියෙනවා කියන එක විතරයි අපිට පේන්නේ. එතන තියෙන ඇත්ත ස්වභාවය පේන්නේ. අපි හිතන්නේ කන්ද තමයි ඇත්ත. ඒක ඇත්ත ඒක නම් කන්ද කාට හරි ගෙනියන්න පුළුවන් වෙන්නේ නැහැ. පැයි වෙලි කැට ටික එහෙමම තියෙද්දි.
එහෙනම්
ඇහි මට්ටමට තමයි අපේ විඥානය තියෙන්නේ. අන්න හරි. ඇහි මට්ටමට පෙන්නන දෙයට විඥානි කියන කතාව තමයි අතන කන්දක් තියනවා කියන එක. මේක පේන්නේ නැතුවත් නෙමෙයි. එහෙම පෙන්නුම් කරනවා මෙහෙම සටහන. ඒක විඥානි තමයි දැන් ඉන්ටර්ප්‍රිට් කරන්නේ අපට කතාව කියන්නේ. අර එළියේ තියෙන කන්දක් මේ කියලා. හැබැයි ඇත්තටම බැලුවොත් එතන අපි වැලි කැටගොඩියේ හොයලා හොයලා බැලුවොත් කන්දක් නම් හොයාගන්න නැහැ. එහෙම පෙන්නුම් කරනවා විතරයි. ඔව් දැන් සමහර චිත්‍ර තියෙනවනේ. හොඳ චිත්‍ර කියන්නේ කාටවත් තේරුම් කියන්න බැන්නේ. එහෙ ඒ චිත්‍ර පෙන්නලා මේකේ තියෙන්නේ මොකද්ද කියලා කියන්න කියනවා. එක එක්කෙනා එක එක කතානේ කියන. ඔව් එකම දැන් ඕක දිහා බලලා එක එක කතා
කියනවා.
ඔව් එතෙන්දී නම් ඉතින් එක එක විදිහට කරන හින්දා අපි ඒක චිත්‍රයක් විතරයි කියලා පැත්තකින් තියෙනවා. හැබැයි දැන් කීප දෙනෙක් එකම කිව්වොත් ඔතන තියෙන්නේ මේකමයි මේකමයි කියලා ඔන්න දාගන්නවා සම්මතය. හරි. දැන් ඔන්න ඕක තමයි අපිට වෙලා තියෙන්නේ. දැන් අපි ගොඩාක් අය මේ විදිහට කියනකොට අපිත් ඊළඟට අපිත් මේ විදිහට දකින්නත් පුරුදු වෙනවා. එහෙම එකකුත් තියෙනවා. හරි. අපි හිත ට්‍රේන් වෙනවා මේ විදිහට. අනිත් අය කියන දේ අහලා අහලා අපිත් මේ විදිහට විශ්වාස කරන්න ගියාම අපටත් මේ විදිහට පේනවා. හරි. දැන් මට මතකයි එක සැරයක් වන් ඉද්දි දැන් මේ වගේ ඈත බලාගෙන ඉද්දි මේ ඕස්ට්‍රේලියාවේ අපි රිට්‍රීට් එකක ඉන්න ගම ඈත පේනවා මං කියලත් ඇති හැමරිට මොහොතේ ඈත දැන් කීප දෙනෙක් බලාගෙන හොඳට hina වෙවි කතාව දැන් අපි මෙහි අනිත් පැත්තේ මේ වෙන කතාවක් පස්සේ මේ අර කියා දෙන එක්කෙනා ඇහුවා මොකද කියලා පස්සේ ඒගොල්ලෝ කිව්වා අර ඩොල්ෆින්ලා වගේක් කියලා පස්සේ බලනකොට ඈත පේනවා තුන් දෙනෙක් මෙහෙම පණිනවා ආයේ යටට යනවා ආයේ පණිනවා. ඔව් මම ටිකක් මටත් වෙනුණා මට මේක අනිත් පැත්තට මම දන්නේ නැහැ අර භාවනා හිතේ හින්දාද කොහෙද මේ වෙලාවේ කෙලින්ම හිතුණා මේ තිත් තුනක් ඇති වෙනව නැති වෙනව ඔච්චරයි. දැන් අපි ඕක දිහා බලලා ඔන්න හිතා ගන්නවා ඩොල්ෆින්ලා ටිකක් හදනවා දැන් කිසිම ඊට වඩා දුර ගන්න විදිහක් නැහැ. අර බ්ලැක් ඩොට්ස් තුනක්. දැන් අපි එහෙම හිතාගත්තොත් විතරයි ඩොල්ෆින්ලයි. දැන් උතන බලන්න. ඒක දිහා බලාගෙන අපි ඒ විදිහට හිතාගෙන බැලුවොත් ඔන්න ඩොල්ෆින්ලා. ඔය තේන මොකටද වෙන්නේ මත් දැනගත්තයි ඩොල්ෆින්ලා වෙන්න ඕන. හැබැයි ඒ පරණ අද්දකීම් ඔය ටික නැති වුණා නම් 33ක් විතරයි.
අලුතෙන්
ගියේ අපි අලුතෙන් ගියේ කෙනාට පෙන්වනහම එයත් ඒ දෘෂ්ටිය දාගන්නවා. අන්න ඒකයි මම කිව්වේ. දැන් ඒක කිව්වට පස්සේ දැන් සමහර විට ඊට කලිනුත් ඕක දකින්නේ නැති. ඒනට ඩොල්ෆින්ලා කියලා හිතන්නේ අරක කිව්වට පස්සේ ආ ඩොල්ෆින්ලා තමයි. ඔන්න දැන් ඒ දෘෂ්ටියෙන් බලනකොට ඒක තියෙනවා. ඒකයි මං කියන්නේ අර දැන් වෙන අයටත් පුළුවන් මේ ඒ මට්ටමට අපේ හිත මේ ට්‍රේන් කරවන්න. එතකොට ඒ විදිහට පේන්නේ. හරි. ඕක තමයි අපේ සංසාරේ යනකොට වෙලා තියෙන්නේ ඇත්තටම. දැන් මේ ඇහැ නිසා හදලා දෙන දේ බලලා දැන් දිගටම දිගටම මනුස්සයන් දකින්නේම මෙහෙමයි මෙහෙමයි කියලා ඔක මුලින් ඉඳන් අපිට අහන්නත් ලැබෙනවා. ඒකට අපිට ඒ විදිහට පේන ගතියකුත් තියෙනවා. එතකොට ඒක අර දෘෂ්ටිය ඇත්තක් වෙලා ඊළඟට. ඔය මට්ටමේ තමයි අපි ආයතන පාවිච්චි කරන්නේ. දැන් මේ ආයතනේ කරනදී හොයලම නැහැ. එකයි මේක නුවණකින්ම දකින්න ඕන කියන්නේ දැන් ආයතන ඉක්මවා දැකීමමයි ලෝකෙන් ඈතර වීම කියන්නේ. දැනට ආයතන වලට හිර වෙලා තමයි අපි දකින්නේ ලෝකේ. හැබැයි මේ ආයතන වලට උඩින් ඉඳන් බලන්න පුළුවන් මේ ආයතනේ කරන්නේ මොකද්ද කියලා. එතකොට තමයි මෙච්චර කල් පිළිගත්ත ලෝකය වෙනස් වෙනවා. එතකොට එන්නේ ලෝකෝත්තර දැක්මක්. ආයතන වලට හිර වෙච්ච දැක්ම නිවේ එතකොට. ඔය
දැක්මදී මම නැද්ද
නැ? මම පිහිටන්නේ. නැ. මම පිහිටන්නේ මේ ආයතන වලින් පෙන්නන එක එළියේ තියනවා කියලා විශ්වාස කරන මට්ටමේමයි. මොකද අපි බාහිරයක් පනවනවා. බාහිරේ අත්දකින්න මම ඉන්නවා. දැන් මේක තමන් තුලින් හදන ලෝකයක් කියලා බලන්න පටන් ගත්තු දවසේ ඉඳන් ඕක තමයි මේ විදර්ශනය පටන් ගත්තා කියන්නේ. ලෝකෝත්තර දැක්ම පටන් ගැනීම. ආයතන හයෙන් හදලා දෙන ඒවමනේ මේ හිත අරන් ඇනලයිස් කරලා කියන්නේ. හරි දැන් අපි අර මාළු ටැංකියේ ඉන්න මාළු අධිහා බලාගෙන ඔන්න හිතනවා වගේ. මූ කොච්චර ලෝකේ ගැන කිව්වත් මූට මේ ටිකෙන් පේන ටික අරන්නේ කියන්නේ. අන්න එහෙම හිතලා අපි දැන් උඩින් ඉඳන් බලනවා. මේ ආයතන හරහා නෙමෙයි බලන්නේ. ආයතන වලට උඩින් ආයතනේ කරන්නේ මොකද්ද කියන එකත් එක්ක බලනවා. ඔකට තමයි කියන්නේ සලායතනේ මොකද්ද, සලායතන සමුදේ මොකද්ද, එතකොට නිරෝධේ මොකද්ද, මාර්ගය. ඕකෙන් සම්මාදිට්ඨිය ඇති වෙනවා. ඒක
උඩ දැන් මමත්වේ නැහැ කියනවා. සක්කායදිට්ඨිය නැති වෙනවා.
ඔව්.
සක්කායදිට්ඨිය නැති වෙනවා.
කොට
සෝවාන් වෙනවානේ.
ඔව්.
සෝවාන් වෙන එක කියන්නේ එතකොට සාමීද මමත්වේ නැතුව සාමාන්‍ය ජීවිතේ ගෙනියන්න පුළුවන්.
ඔව් දැන් මෙහෙමයි. ඔය දැන් දෘෂ්ටිය කැඩෙනවා. මේ වැරදි දෘෂ්ටියකින් මෙච්චර කල් ලෝකේ දැක්කේ කියන ඒ දෘෂ්ටි ටික කැඩෙනවා. දෘෂ්ටි ටික කැඩුනට එකපාරටම අර ආපු පුරුද්ද නැති වෙන්නේ නැහැ. ඒ පුරුද්ද නැති කරගන්න තව කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒක තමයි මාර්ගයේ වඩනවා කියන්නේ. දැන් ඔහොම දැක්මක් ආපු පළියටම හැමතිස්සෙම එහෙම පේනවා කියලා වෙනසක් වෙන්නේ නැහැ. මොකද අපේ පුරුදු බලවත්. මේක සංසාරේ ආපු පුරුදුනේ. ඉස්සෙල්ලා මෙහෙම දෙයක් කියලා මේ ලෝකෝත්තර දැක්මක් ඇති කරගන්න ඕනේ. මේකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒකට ඒ සම්මාදිට්ඨියට අනුව ඔය ඕකණන් ඇත්ත තත්ත්වේ ඒක අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? දැන් නිකන් ඔහොම දැනගත්තට ප්‍රත්‍යක්ෂ ඥානෙ නෙමෙයි. දෘෂ්ටිය කැඩේ. ඔව් මේ දෘෂ්ටියකින් හදපු ලෝකෙකනේ අපි ඉන්නේ. හැබැයි ආයේ ඒ නුවණින් බලනකොට මේක පේන්නේ. නිකන් බලනකොට පරණ පුරුද්දට ලෝකේ. ලෝකෙට අහුවෙලා. ඒ හින්දා එළියෙන් ගැටීම් ඇති වෙනවා. ඒ හින්දා මේ දෘෂ්ටිය, ඒ කියන්නේ අර ඇත්ත දකින දැක්ම හැම මොහොතෙම ඇති වෙන්න නම් ඊට වඩා දෙයක් කරන්න තියෙනවා. මොකද අපේ අර පුරුදු ටික බලවත්නේ. එතකොට ඒවා කොච්චර ඉක්මනට කැඩෙනවද කියන එක තමයි ඉතුරු මාර්ගඵල ටික කියන්නේ. කෙනෙකුට ඕක ඉක්මනට කැඩෙන්න පුළුවන්, කෙනෙකුට සෑහෙන කාලයක් යන්න පුළුවන්. ඒක තමයි අර ප්‍රඥාව කොච්චර දිනු වෙනවද කියන එක. දැන් අපි මෙහෙම කිව්වට අනිත් පැත්තටමනේ ඕක බලන්නේ. සාමාන්‍ය පුරුද්දට තමයි දකින්නේ. ඔක නුවණින් මෙනෙහි කරනකොටමයි ওই විදිහට පේන්නේ. හරි. හැබැයි නුවණින් මෙනෙහි කරන්නත් ලොකු දැක්මක් ඕනේ. ඒක තමයි ඔය සම්මාදිට්ඨිය කියන එක. කියන්නේ ධර්මයක් අහලා මෙනෙහි කරපු කෙනෙකුට විතරමයි ඒ විදිහට අඩුගානේ නිකන් ආ මෙහෙම දෙයක් වෙන්නවත් පුළුවන් නේ කියලා හිතන්නවත් පුළුවන්. ඒක ওই දේ අහලා නොතිබුණා නම් අපි හිතන්නේම නෑ මේ ඇහෙන් හදලා දෙන දෙයක් දැකලා එළිය ගැන දැනගත්තා කියලා. හිතන්නේම එහෙන් දැනගන්නේ නැම එළියේ තියෙන නියම ස්වභාවය කියලාමනේ හිතන්නේ. ඒ කියන්නේ අපේ හිතට ගෙලින්ම ගිහින් එළිය අත්දකලා ඉන්න පුළුවන් වගේ ඉතින් අපි ගම්බයක් පමණ ශරීරය තුලින් ලෝකය දකින්න. මොකද මේ ආයතන හයට ඇතුලෙන්මයි ලෝකය හදලා තියෙන්නේ. මේ ශරීරය කියන්නේ අර මාළු ටැංකිය වගේ තමයි. ආයතන හය පිහිටන්නනේ මේ ශරීරේ තියෙන්නේ. ඒක ඕක ඇතුලේ ඉඳන්මයි හිත මේ ලෝකය ගැන කියන්නේ. මොකද ওই ප්‍රසාද රූප ටික අරමුණු කරන එක විතරමයි විඥාණයට කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අර ටිකක් කෙලස් අඩු ගතියක් තියෙන ඒනට සංසාරේ ආපු පුරුද්ද එහෙම තමයි. සංසාරේ ආපු පුරුද්ද දිගටම එහෙම තියෙනවා. පුරුදු එහෙම ඒක ලේසියෙන් අතාරින්න බෑ. හැබැයි පස්සේ හරි දකිනවා මේ තරහ ගත්තේ බොරු වටනේ. නේද? එහෙම දකින්න පුරුදු වෙනකොට ඒක ටිකෙන් ටික අඩු වෙනවා. දැන් මේ හිතේ තියෙන විදිහක් තමයි ඔව් ඇත්ත නිතර නිතර දකිනකොට අර පුරුදු කැඩෙනවා. එහෙම ගතියක් තියෙනවා. එහෙනම් තමයි මේවා ආයේ ආයේ අර භාවිතා බහුලී කතා කියන්නේ මෙනෙහි කරන්න. දැක්කේ නැත්නම් දැන් ඔය හින්දා තමයි දැන් දහමක් ඇහුවේ නැත්නම් කවදාවත් මාර්ගඵල ලබන්න බෑ. මොකද මේ වගේ දෙයක් තනියෙන් හිතා ගන්නවා කියන එක කොහෙත්ම කරන්න බැරි දෙයක්. මේ ලෝකේ ඉක්මවා දැක්මක් තියනවා කියන එක. ඒක බුදු කෙනෙකුටම විතරයි ඕක පෙන්වන්න පුළුවන්. ලෝකෝත්තර පැත්තක් තියනවා කියන එක. එහෙනම්යි බුදු දහමක් අහන කෙනෙකුට විතරයි ඕක යන්තම් දැක ගන්න හරි පුළුවන්. යන්තම් දැකීම තමයි සම්මාදිට්ඨිය කියන්නේ. මාර්ගේ වැඩුණා නෙවෙයිනේ. මාර්ගේ පටන් ගැනීමනේ සම්මාදිට්ඨිය කියන්නේ. තියෙනවා කියලා අඩු ගානේ නිකන් පොඩ්ඩක් පිළිගන්න ගතියකට එනවා. එහෙමවත් ආවේ නැත්නම් ඕක ගැන හොයන්නෙම නෑනේ. දැන් හොයන්න හරි එෆර්ට් එකක් ගන්න. මොකද්ද මෙහෙම දෙයක් වෙන්න පුළුවන් නේ කියලා නිකන් අනුමාන ඥානයක් වගේ එකක් එනවා. එහෙම ආපු කෙනා තමයි ඕක තව තව විමසන්නේ.
මේ පොතෙන් හැබැයි ලොකු කුතුහලයක් එනවා. පරිසම්පාදි පොතේ මේක හරියට කියෙව්වොත් ලොකු කුතුහලයක් එනවා. ඒ කියන්නේ හොයන්න ඕන කියන්නේ
ඔව්
මෙතෙන්ද යන්න ඕන කියන හැඟීම එනවා.
ඒ හොයන්න ඕනකම ආවනම් ඒක තමයි ඒ කියන්නේ ධර්මයෙන් අපි ගන්න තියෙන දේ. මේකේ හොයන්න දෙයක් තියෙනවා. එතකොටනේ ෆැක්ට් එකක් ගන්න. ඒක තමයි දැන් බුදුදහමක් ඇහුවහම වෙන්න ඕනේ. නැත්තම් අපි ඔහේ නිකන් කතා කළාට නිකන් මෙච්චර හිතට යන්නේ නැහැ නේද? ඔක අර හිත ඇතුළටම වදින වෙලාවක් තියෙනවා. මෙහෙමත් වෙන්න පුළුවන්. මේක ටිකක් කොහෙලා බලන්න ඕනේ. ඔන්න ඕක ආවහම තමයි හරි විදර්ශනේ පටන් ගන්න යන්නේ. ඒකට මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ආයතනය මොකක්ද කියලා දකින්න. සල ආයතන කියන්නේ ඇහැ කන නාසය ඕව මොනවද කියලා දකින්න. ඊළඟට ඒවා හටගන්නේ ඇයි සමුදය දකින්න. එහෙම කෙනාට තමයි ඔකේ නිරෝධයක් ගැන හිතන්නවත් පුළුවන්. ඕකමයි මේ ලෝකෙටත් කියන්නේ. ලෝකය මොකක්ද කියලා අවබෝධ කරන්න නුවණින් තොට ලෝක සමුදයක් තේ සමුදයක් දකින්න පුළුවන්. සමුදය දකින්න කෙනාට නිරෝධයක් ගැන අවබෝධයක් එනවා. ඒ කියන්නේ සමුදය යෙදුන් නැත්නම් ওই ලෝකේ නැහැ කියලා. එහෙම කෙනාට තමයි මාර්ගය තියෙන්නේ. ඒ මොකද ওই ටික ඇති වීම තමයි සම්මාදිට්ඨිය කියන්නේ. සම්මාදිට්ඨිය තියෙන කෙනාට තමයි ලෝකෝත්තර මාර්ගේ වඩන්න පුළුවන්. ඕක කියන්න තමයි දැන් අපේ මේ භාෂාවෙන් කිව්වට තේරෙන්නේ නැති හින්දා තමයි අර බල්ලගේ උපමාව අරන් කියන්නේ. මොකද අපිරවටුණා කියලා අපි පිළිගන්නේ නැහැ නේ කොච්චර කිව්වොත්.
අපිත් ඒකමයි කරන්නේ.
බලනකොට අපිත් ඒකමයි කරන්නේ. බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා එළියේ දෙයක් තියෙනවා කියලා විශ්වාස කිරීම උගේ විශ්වාසයක් මිසක් පවතින ස්වභාවය නෙවෙයි. ඒක අපිට පැහැදිලියි. හැබැයි ඌ ඒ විශ්වාසයට ආවේයි කියලා බැලුවොත් ඇහැ පාවිච්චි කරලා තියෙන අර ලෝකෙට අයිති පුරුද්දට. ඇහෙන් පෙන්නන්නේ එළියේ තියෙන දෙයක්මයි. අපිත් කරන්නේ ඕකනම්. ඇහෙන් පෙන්නන්නේ එළියේ තියෙන දෙයක්මයි කියලා විශ්වාස කරනකොට ඔන්න ඕක අර විඥාන මායාවට අහු වුණා කියලා තමයි බුදුහාඳුරෝ පෙන්නන්නේ. ඇහි නියම தත්ත්වය දැකලා නැහැ. ඇහැට කරන්න පුළුවන් දේ දැකලා නැහැ. ආයතනෙ මොකද්ද කියලා දැකලා නැහැ. විඥාණය මොකද්ද කියලා අවබෝධ කරලා නැහැ. අපි පුරුද්දට පිළිගන්නවා එයා කියන දේ. ඔව් විඥාන දෙකක් කියන්නේ මෙහෙමයි. දැන් අපේ දැන් ඔන්න එහෙම් පෙන්නන්නේ එළියේ තියෙන දෙයක්මයි කියලා පිළිගන්න මට්ටමක් තියෙනවා. පිළිගත්තට පස්සේ ඔන්න එළියේ තියෙන දේ අපි තව විස්තර කරන්න යනවා. ඕක අඳුන ගන්නවා, නම් දෙනවා, අරවා මේවා කරනවා. ඒ දේ කරන්නේ හිතෙන්. එහෙ මට්ටම තමයි අපිව රවට්ටනවා ඔන්න එළියේ තියෙන දේක් දකින්නවා කියලා. ඒ දේ ඊළඟට අර විශ්වාසෙ තිබුණ ගමන් අපි එතනින් එහාට ඇහැ කියපු දේ ඇත්තද නැත්තද කියලා හොයන්නේ දෙයක් තියෙනවා කියලා බාර ගන්නවා. ගැන් රූපයක් බාර ගන්නවා. ලෝකේට අයිති රූපයක් බාර ගන්නවා. ඔකට කියන්නේ ඒ රූපේ බැස ගන්නවා කියලා. ඒ අජ්ජෝසාය තිට්ඨති කියලා පාලි වචනෙන්. ඒකෙම බැහැ ගන්නවා. ඒක දැඩිව පිළිගන්නවා, විශ්වාස කරනවා. ඒතර විශ්වාස කරහන් එළියේ මොකද්ද තියෙනවා කියලා දැන් අපි හිතමු. දැන් මේක මේසෙ කියලා දන්නේ. එහෙනම් මොකද්ද දෙයක් තියෙනවා කියලා දැන් විශ්වාස කරනා එහෙන් දැකපු ගමන්. ඊළඟට තමයි ඒක ගැන විස්තර ටික මේ හිතෙන් කියන්නේ. අයි දැන් මේ ස්ක්‍රීන් එකනේ තින්නේ. ඒක බලනවා කියලා දන්නේ. දැන් හිතන්නේ එළියේ තියෙන දේ ගැන තමයි දැන් මේ හිතන්නේ කියලා. ඒක පළවෙනි දේ මොනවා හරි ෆිසිකල් දෙයක් කියලා හිතනවා. ඒ කියන්නේ සතර මහා ධාතු දෙයක් කියලා හිතනවා. ඊළඟට ඒකේ තියෙන ලක්ෂණ ටික එක එක ඉතින් අපිට අදහස් වෙනවා. එයා තමයි චේතනා කියන්නේ. ඒ චේතනාවලින් සංස්කරණයක් කරන්නේ එළියේ ලෝකෙ ගැන අපි ඉතින් හිතෙන් සකස් කරනවා අරවා මේවා හිත හිත. තමයි සංස්කාර ලෝකෙ. එතකොට රැවටිලා ඉවරනේ. ඒක හරියට දැන් අර වතුරට එබෙන බල්ලා ඊළඟට බල්ලා ගැන හිතනවා. මූසැර බල්ලෙද්ද නැත්නම් මට කැමති බල්ලෙද්ද තරහ වෙන්න ඕන එකෙද්ද නේද? නැත්නම් යාළු කරගන්න ඕන එකෙද්ද? ඔහොම ඔහොම දිගින් දිගට යන්න පුළුවන්. එතකොට ලෝකෙට අහු වෙලා ඉවරයි. ඒ ලෝකෙට අයිති දැක්මට ඇවිල්ලා ඉවරයි. ඒක ආයතනෙන් හදපු ලෝකේ ඇත්ත කියලා පිළි අරන් ඉවරයි. එතකොට මේ මොකද්ද අපේ සක්කාය දිට්ඨිය ඇති වෙලා ඉවරයි. ඒක මෙහෙමයි. දැන් ඕක එහෙම මෙහෙම බලනකොට කොයි වෙලාවෙ හරි අවබෝධ වීමක් එනවා. ඒක තමයි මේ ධර්මයේ තියෙන හැටි. ඕක විමසන්න ඕන දෙයක් කියලා දකින්න. ඒක එක එක පැති වලින් බලනකොට අර අපේ රැවටුණ තැන් ටික ටික අයින් වෙනවා. මෙහෙම හිතාගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒකට ඇත්ත தත්ත්වෙ මෙන්න මෙහෙම වෙන්න ඕන කියලා අර නුවණින් පේනවා. මේ වගේ පේනවා තමයි. ඒකට ඇත්ත මෙහෙම වෙන්න බැයිද කියලා එහෙම එහෙම හිතන්න ඕන. දැන් එහෙම විමසුවොත් නේද කවදා හරි අර වතුරට එබෙන බල්ලා ඒ එතන වෙන මුලාවෙන් මිදෙනවා නම් මිදේ. බල්ලෙක් වගේ පේනවා තමයි ඉන්නවා කියලා හිතෙනවා. ඒ වුණාට ඕක තව ටිකක් හොයන්න ඕනේ. මොකක් හරි යෝගේ අඩුවක් තියෙන්න පුළුවන්. කියලා එහෙම හොයාගෙන ගියොත් නේද කවදා හරි ඌට අවබෝධ වෙනවා නම් අවබෝධ වෙනවා. ඔන්න ඔය ඒ සෙවීම කරන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මෙහෙම දෙයක් තියෙනවා, ඕන්නම් හොයලා බලන්න. හොයලා බැලුවොත් ඔය අහුවෙලා ඉන්න ලෝකෙන් මිදෙන්න පුළුවන්. ඔය ලෝකෙට අහු වුණ තරමටම ලෝකයක් පනවනවා. ඒ කියන්නේ ඔතන තමයි අරවන් ඉස්සෙල්ලකේ පංච උපාදානස්කන්ධය හැදෙන්නේ. මොකද රූපයක් හදනවා අපි එළියේ තියෙන. අපි දන්නේ හැදුවා කියලා, අපි විශ්වාස කරන්නේ එළියේ තියෙනවා කියලා. ඒක ඒ වුණාට හදලා තියෙන්නේ හිත ඇතුලේ. ඒ හදන රූපේ අපි එහෙම්මමයි කියලා දැඩිව බාරගන්න හින්දා රූප උපාදානස්කන්ධයක් වෙලා. ඒක එහෙම්මම බාර අරගෙන පිළියන. උපාදානය කරලා. රූප උපාදාන. ඔය උපාදානය හින්දමයි මම පිහිටන්නේ. මොකද ඒක අත්දකින්න මම ඉන්නවා. දැන් මට ආයතන උපද්ද උපද්ද ඒක අත්දකින්න පුළුවන්. අරක බාර ගැනීමමයි උපාදානය. රූප උපාදානය. එතනම ඒක හින්ද වේදනාවක් අපි කැමතිද අකමැතිද කියන ඒකක් තියෙනවා. ඒකට වේදනා උපාදානස්කන්ධය ඔහොමම අර පහම එනවා. එකයි නම් කිව්වේ එතන ඒක බාර ගන්නකොට මෙහි සක්කාය දිට්ඨිය ඇති වෙලා නැති මම කෙනෙක් හැදිලා නැති දෙයක් පනෝනකොට ඒක අත්දකින්න කෙනෙකුත් මෙහෙන් ඉබේම හැදිලා. කැමේ. එහෙම තමයි. ඉතින් ඕක අර අර ඒ ටිකෙන් ටික එක්තරා මට්ටමක් දකිනකොට එතනින් එහාට තව ටිකක් පේනවා. එහෙම එහෙම ටිකෙන් ටික එහාට බලන්න පුළුවන්. එකපාර කොහොම අවබෝධ වෙනවා කියලා එකක් නැහැ. ඒකට අර සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් එතනින් එහාටත් තියෙනවා මාර්ගයක් වඩන්න. හරි. නිකන් අනුමාන ඥානේ ආවටම ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඉතින් තව තව ඒකේ විමසන්න තියෙනවා. ඔක තමයි විදර්ශනය කරනවා කියන්නේ. මෙච්චර කල් දැක්ක හැටියට වඩා පොඩ්ඩක් ඊට වඩා විශේෂ විදිහකට අපි මේක දකින්න පටන් ගන්නවා. ඒ තමයි විශේෂයෙන් දැකීම තමයි විදර්ශනය කියන්නේ. සාමාන්‍ය පේන මට්ටමකට ටිකක් එහා මට්ටම. ඔව්. ඉතින් ඕකට දැන් බුදුහාමුදුරුව උදව් කරලා තියෙනවා මේ ආයතන හැදිලා තියෙන එක එක ප්‍රත්‍යක් කර්මය. එකම හේතුව නෙමෙයි. කර්මයේ මුල් වෙනවා. තවත් ප්‍රත්‍ය වෙන දේවල් තියෙනවා. ඒකේ දැන් ප්‍රධානව තියෙනවා මේ ආයතන ඇහැ කියන එක කියනවා මේ කර්ම සම්භූතං ආහාරය නිසා හැදෙනවා. ආහාරය උදව් වෙනවා. ඊළඟට ඔය ඉතින් මේ මට්ටමට දැන් ප්‍රතිසන්දිය ගත්ත මොහොතේ ඉඳන් ඊට පස්සේ ආහාර ප්‍රත්‍ය කරගෙන තමයි මේ මට්ටමට හැදෙන්නේ. ඔව්. ඇහැට අවශ්‍ය පවතින අවශ්‍ය දේවල් ලැබෙන්න ඕන. ආහාරයක් තියෙන්න ඕන. ආහාර නොලැබුණා නම් ඇහැ පවතින්නේ නැහැ. ඒතර කර්මය විතර නෙමෙයි ඒකට අවශ්‍ය ආහාරෙත් තියෙනවා. ඒතර ආහාර ප්‍රත්‍ය වෙනවා. ආහාර කර්ම තණ්හාව තියෙන්න ඕන. තණ්හාව එතන ඉන්නේ. දැන් අපි දැකීමේ ආශාවක් තියෙන හින්දාමයි අපිට ඇහැ තියෙන්නේ. ගිය ජීවිතේ දැකීමේ ආශාව ඉතුරු වෙලා තිබුණ හින්දාමයි අපි ඇහැ හදාගන්නේ. නෑ, ඒ අනිත් ප්‍රත්‍යය දෙන්නේ නැති වෙනකොට ඔව් තව තව දේවල් ඇහැට අවශ්‍ය පෝෂ්‍ය ඒ ආහාර නැති වුණත් පේන්නේ නැති වෙන්න පුළුවන්. හරි. නැත්තම් ඒකයි අඩු පාඩු වෙන්න පුළුවන්. වෙන වෙන කර්ම බලපාලා මේ පේන ගතිය නැති වෙන්නත් පුළුවන්. දැන් මේ ප්‍රතිසන්දියෙන් මනුස්සය ඇහක් දුන්නට කාගේ හරි ඇස්සන්ද කරලා පවක් මෙතෙන්ට ඊට පස්සේ බලපෑවොත් ඒ වගේ එහෙම තියෙනවා. අර ඒකයි ප්‍රත්‍ය වෙන දේවල් තියෙනවා කියන්නේ. එතකොට ඔව් ආහාර තණ්හාව, කර්මය, අනිත් එක තමයි අවිද්‍යාව. අවිද්‍යාවත් ප්‍රත්‍ය වෙලා තියෙනවා හැක්ක උපදින්න. ඉතින් ඒක තමයි අපිට මේ මොහොතේ ප්‍රඥාවෙන් අවබෝධ කරන්න පුළුවන්. එතෙන්දි තමයි අර දකින්න ඕන ඇහි ඇහැ කියන්නේ මොකද්ද? ඇහි සමුදය මොකද්ද? ඇහි Nirodha දකින්න පුළුවන්. නුවණින්. දැන් මේ තියෙන ඇහි Nirodha අපිට දකින්න බෑ. අපිට හිතන්නේ මරුණාම තමයි ඕක නැති වෙන්නේ කියලානේ. එහෙම නෙමෙයි. ඒක දැන් අවිද්‍යාව නැති වෙනකොටත් ඇහැ Nirodhayak දකින්න පුළුවන්. ඒක දකින්න විදිහක් තමයි මං කිව්වේ. දැන් අපි ඇහැ කියන එක තියෙන්නේ දකින මොහොතේ විතරනේ. දකින් නැත්නම් ඇහැ තියෙන්න බෑ. ඊළඟට අර දැකීමේ විඥානේ ඇති වෙනකොට තමයි දැකීම තියෙන්නේ. චක්කු විඥානේ. ඒ චක්කු විඥානේ පහළ වෙන්නේ නැති වෙලාවක දැකීම වෙන්න බෑනේ. එහෙනම් සෝත විඥානේ පහළ වෙනකොට සද්දයක් අහන්න ඒ ක්ෂණේදී ඇහැ තියෙනවද? නෑ, ඒ වෙලාවේ දැකීම වෙන්නේ නෑනේ. එහෙනම් ඇහැ නිරුද්ධ වෙලා. හෝ, ඒ බ්ලයින් කියන්නේ පේන්නේ නෑ කියන්නේ ඇහක් නෑනේ. ඒ ඉපදීම නැතිවීම අපිට පේන්නේ නෑ අවිද්‍යාවෙන්ද. ඒකයි මේ අවිද්‍යාවෙන්ම ප්‍රයත්නක් දීපු හැක තමයි අපි විශ්වාස කරන්නේ. ඒනට මෙතන තියෙන දැකීමට හටගෙන ඒක එක්කම නිරුද්ධ වෙන හැක් තමයි ඔය තියෙන්නේ. එහෙම මේ අවිද්‍යාවත් ප්‍රත්‍ය වෙලා තියෙන හැට. ඒක ටිකක් තේරුම් ගන්න අර ප්‍රඥාවෙන් බලන්න. එතකොට තමයි තේින්නේ මේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ආයතන නෙමේ තියෙන්නේ කියන එක. එහෙනම් තමයි කියන්නේ සලායතනය මොකද්ද? සලායතන සමුදය මොකද්ද? සමුදය නැත්තම් ආයතනේ ඉපදෙන්නේ නැහැ නේ. නිරෝධය. නැත්නම් නිරෝධ කරන මාර්ගය. එහෙම කෙනාටයි සම්මාදිට්ඨිය. ලෝකෝත්තර දැක්ම. හරි. ඉතින් ඒකයි ඔය එක එක ප්‍රත්‍ය ගැන මේ අවබෝධය වැදගත් වෙන්නේ සමහර වෙලාවට. හැබැයි සමහර කෙනෙකුට ඔවා විස්තර ඇතුව හොයලා හොයලා තේරුම් ගන්න ඕනේ. සමහර වෙලාවට ඔච්චර විස්තර නොගියත් මේක එකපාරට අවබෝධ වෙන්නත් පුළුවන්. ඔච්චර ධර්ම කරුණු දැනගත්තේ නැතත් පොඩි දෙයකින් මේ කියන එක තේින්නත් පුළුවන්. එහෙම දෙයක්ත් තියෙනවා මේ ප්‍රඥාවේ. එහෙනම් තමයි ඒක අපිට අපි කොයි වෙලාවෙ ඒක වැටෙයිද කියන එක කියන්න බෑ. එතකන් මේවා එක එක විදියට විමසන්න තියෙනවා. ධර්මයේ එක එක විදිහට කියලා තියෙනවා. දැන් අපිට යමක් තේරුම් යන්නේ අපේ තියෙන පරණ පුරුදුත් එක්ක. දැන් අපි දැන් ડોක්ටර්ස්ලා නම් එක විදිහකට හිතන්නනේ ඔයගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ. ඉංජිනියර්ස්ලා නම් ඊට සමහර විට තව පොඩ්ඩක් වෙනස් විදිහකට. ඉතින් ඒ භාෂාවෙන් කිව්වොත් මේ අර තමන්ට පුරුදු වට්ටමකින් කියනකොට මේක තේරුම් ගැනීම කියව වැඩි. ඉතින් අපි දන්නේ නැහැ නේ අපේ සංසාර පුරුදු කොහොම ඇවිල්ලාද කියලා. දැන් ඒ හින්දා තමයි දැන් බුදුහාමුදුරන්ට පුළුවන්කම තිබුණා ඒක බලලා ඒකට ගැළපෙන විදිහකට ඔක තේරුම් ගන්න. එතකොට මේ ඉක්මනට යාට අවබෝධ වෙනවා මේ හැම පැත්තම මෙච්චර විස්තර කියන්න අවශ්‍ය නැහැ. ඒ හින්දා තමයි අර කෙනෙකුට නිකන් මලක් පර වෙනවා බලා හිටියත් අවබෝධ කරන්න පුළුවන්. එයාකි අර හිතන්න පුළුවන් ඒ පුරුදු වලට ඒක වැටෙනවා නම් ඒ ප්‍රඥාව වැඩෙනවා නේද. දැන් අපි ඔව් දැන් එතනම හටගෙන එතනම නිරුද්ධ වෙනවා. මේක කාලයකට දාන්න දෙයක් නැහැ. අපි ඇහැ කාලයකට දාන්නත් බැහැ. එහෙමනම් ඒ වගේ හැකින් දකින එළියේ තියෙන දෙයක් පවතිනවා කියන්න පුළුවන්ද? ඇහත් පවතින්නේ නැත්තම්. ඇහත් හටගෙන නිරුද්ධ වෙන දෙයක් නා. මේ දැනගන්න ස්වභාවයත් හටගෙන නිරුද්ධ වෙන විඥානයක් නා. ඒකෙන් දැනගත්තු දේ විතරක් මේ කලිනුත් තිබුණ දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා කියලා දාන්න පුළුවන්ද? අපිට වෙලා තියෙන්නේ අපි එහෙම දානවා. ඒ දාන්නේ මේ හට ගැනීම දැකලත් නැහැ, නිරෝධ වීම දැකලත් නැහැ. ඕක දකින්න තමයි මේ අනිත්‍යයක් බලන්න තියෙන්නේ. අපි මේ බලන අනිත්‍ය නෙමෙයි ඕක. හට ගැනීමයි නිරුද්ධ වීමයි නෙමෙයි අපි අනිත්‍ය කියලා බලන්නේ. මේ තියෙන එක වෙනස් වෙනවා කිය. ඒක නෙමෙයි මේ දකින්න ඕන දේ. මේක පෙර නොතිබීම හට ගන්නා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් තියෙන්නේ මෙතන. ඒක හැටත් පොදුයි, රූපයටත් පොදුයි, විඥාණයටත් පොදුයි. ඔය තුනම පස්ස කියන චෛතසිකේ සිත හට ගන්නකොට තියෙනවා. ඊට කලින් තිබුණ නැහැ. ඊට පස්සෙත් නැහැ. ඒ සිත හට ගන්න මොහොතේ විද්‍යමාන වෙනවා. ඒක පෙර නොතිබීමමයි හටගෙන තියෙන, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඔන්න ඔය වගේ ධර්මතාවයක් තියෙනවා. ඕක ගැන අවබෝධයක් අරගෙන ඕන මේක බලන්න ටිකක්. එතකොට තමයි අර ලෝකෙන් මිදෙන පැත්ත පේන්නේ. මෙච්චර කල් අපි මේ හිතෙන් සකස් කරගත්තු ලෝකයක් තියනවා කියලා අල්ලාගෙනයි ඉන්නේ කියන එක අර ටිකක් පේන්න ගන්න. බාහිය. ඔව්. දිත්තේ දික්කමත්තන් කියන එක. දැන් අපි දැකීම දැකීම මාත්‍රයක් කියලා දන්නේ. අපි ඒකට දකින්න දේකුත් පනවනවා. ඒ දේ අත්දකින්න කෙනෙකුත් පනවනවා. දැන් දකින්න දෙයක් තියෙනවා කියලා හිතුවම ඒක අත්දකින්න මම කෙනෙකුත් හදනවා අනිත් පැත්තෙන්. ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඒතර මේ දැකීම දැකීම මාත්‍රයක් නා. ඒ හිත ඇති වෙනකොට දැකීමක් ඇති වුණා ඇත්ත. ඒක පෙර නොතිබීම ඇති වුණා, ඉතුරු නැතුවම නිරුද්ධයි. ඒ දැකීම ඇති වෙන්නේ ඒ දැකීම ඇති වෙන්න හේතුප්‍රත්‍ය යෙදෙන හින්දා එහෙම පේනවා. ඒව නැති වෙනකොට ඒක නෑ. ඒවා දැන් ඔක දැකීමමයි හිත දිනු වීම කියන්නේ. ඒ කියන්නේ පරණ තියෙන දෘෂ්ටි වලින් මිදෙන. පරණ අපි මෙච්චර කල් හිතාගෙන හිටිය මත ගොඩක් නේ තියෙන්නේ, දෘෂ්ටි ගොඩක් නේ. ඇත්ත දකිනකොට ඒ මුලාව අයින් වෙනවා. ඔච්චරයි. ඇත්ත දැකීම කියන්නේ මුලාවෙන් මිදෙනවා කියන්නේ දෙකම එකයි. ඒ ඇත්ත දකින්න තමයි විදර්ශනය කරන්න කියන්නේ. යථාභූත ඥානය ඇති කරගන්න. අපිට ඒ යථාභූත ඥානය කියන්නේ පවතින ස්වභාවය පිළිබඳ දැක්ම. අපිට තියෙන්නේ පවතින ස්වභාවය ගැන දැක්මක් නෙමෙයි, මේ ආයතන ටික කියන දේවල් තමයි අපි විශ්වාස කරන්නේ. හැබැයි අපි දන්නේ නැහැ මේ ආයතන ටිකත් හදාගෙන තියෙන්නේ අපි කියලා. පෙර කර්මකින්. එතකොට මේ මට්ටමට පෙන්වන දෙයක් තමයි මේ ඇත්ත කියලා අපි විශ්වාස කරන්නේ. ඒ කර්ම ශක්තිය වෙනස් වෙලා මේ ආයතන වෙනස් වුණොත් එහෙම ඊට වඩා වෙනස් මට්ටමක ලෝකයක ජීවත් වෙන්න වෙනවා. ඒක තමයි මේ අර 31 තලයක් කියලා උපදින්න තියෙන්නේ. කර්ම ශක්තිය වෙනස් වෙනකොට. ඒ අර කර්ම ශක්තිය වෙනස් වීමම තමයි දැන් අර භාවනා කරලා සමාධි ධ්‍යාන වඩා ගන්නකොට වෙන්නේ. රූපාවචර මට්ටමේ ඉන්න පුළුවන්, අරූපාවචර මට්ටමේ ඉන්න පුළුවන්. එතකොට මේ ආයතනවල මට්ටම වෙනස් වෙනවා. ඒ මට්ටමේදී. හරි. රූපාවචර මට්ටම කියන්නේ කාම භූමියෙන් මිදෙනවා කියන එක. අරූපාවචර මට්ටම යනකොට රූප භූමියනුත් මිදෙනවා, අරූප භූමිය. ඒ ඇත්තටම මේ ආයතන වලින් මිදීමක් ඔය තියෙන්නේ. කාම භූමිය කියන්නේ මේ අපේ ආයතන හයම තියෙනවා ඉතින්. ඒකේ විශේෂයෙන් අපේ කාම භූමියට අදාළයි. කියන්නේ කාම භූමිය ඉඳලා රූප භූමියට යනකොට නැති වෙන්නේ කය. කයෙන් ස්පර්ශ ගන්න ගතිය නැති වෙනවා. ඊළඟට මේ දිවෙන් රස බලන ගතිය නැති වෙනවා. නාසයෙන් ගඳ සුවඳ ගන්න ගතිය. ඔය ආයතන තුන අයින් වීම තමයි ඊළඟට රූප භූමිය කියන්නේ. කාම භූමියේදී ඔය හයම තියෙනවා. රූප භූමියේදී මේ ජාති තුන අයින් වෙනා ඉතුරු වෙන්නේ ඇහැයි කනයි. අරූප භූමිය වෙනකොට ඇහැයි කනයි අයින් වෙලා මනස විතරයි තියෙන්නේ. ඒ ආයතන අයින් කිරීමේ හැකියාවක් තියෙනවා හිත දියුණු කිරීමේ ඔය ලෞකික මට්ටමින්. විදර්ශනා මට්ටමිනුත් තියෙනවා ඔය ආයතන හැම මිදෙන්න පුළුවන්. කියන්නේ ලෝකෙන්න මිදෙන්න. ලෞකික මට්ටමෙන් තාවකාලිකව යටපත් කරනවා. ඒවට අහු වෙන්නේ නැතුව ඉන්නවා. යටපත් කරගෙන. විදර්ශනා මට්ටමෙන් ඒවා නැවත නූපදින විදිහ තමයි අයින් කරනවා. අවබෝධයක් තුළ. අවබෝධයක් තුළින් මුලාවෙන් හදාගත්තු ටික අයින් කරනවා. ඒක තමයි ඒ විදර්ශනා පැත්තෙන් කරන දේ. එතෙයි ඒ දැක්ම එන්න නම් කියලා තියෙනවා හිත පොඩ්ඩක් සමාධි කරගන්න ඕන. මොකද මේ අපේ නීවරණ ගොඩේ ඉද්දි ඕක කොච්චර කිව්වත් පේන්නේ නැහැ හිතට. ඒ නීවරණ පොඩ්ඩක් කෙලස් පොඩ්ඩක් යටපත් කරගෙන හොඳ මේ ඩිස්කෂන් එකක් ගියා. කෙලස් පොඩ්ඩක් යටපත් කරගෙන ওই දිහා බලනකොට ඊට වඩා ගැඹුරට මේක පේන්න ගන්නවා. නීවරණ ගොඩේ ඉඳන් මේ දකින්නකොට මේක අර දැන් මෙහෙම දෙයක් තියෙන්න පුළුවන් කියලා නිකන් හිතුණාට ඒක අර ගැඹුරින්ම පේන්නේ. මොකද අපේ හිත අර අර ලෝකෙට අයිති මට්ටමේම ඒවට ඇලෙන ගතියේ ඉන්නේ. ඒක පොඩ්ඩක් සමාධියකින් ටිකක් යටපත් වුණාම මේවා දකින්න පුළුවන් ශක්තිය වැඩි විතර. අපි මේ කියා හිටියේ මේ ආයතන වලින් අපි වරවට නැටි. ලෝකෙට අහුවෙන හැටි ටික. මේ විඥාණය කරන්න පුළුවන් මොකද්ද? විඥාණය අපට රවට්ටන්නේ කොහොමද කියන දෙපැත්ත පොඩ්ඩක් දකින්න ඕනේ. ඒතර විඥාණයට කරන්න පුළුවන් මේ ආයතනකින් හදලා දෙන දෙයක් දකින්න. මම යෝක දිහා බලාගෙන ලෝකේ ගැන විස්තර කරන්න විතරයි විඥාණයට පුළුවන්. එහෙන් හරි කණෙන් හරි ඔවෙන් අරන් දෙන ඒ සටහන දිහා බැලීමේ හැකියාව විතරයි විඥාණයට තියෙන්නේ. ඇත්තටම කරන්න පුළුවන්. ඊට එහාට කියන ඒවා ඔක්කොම බොරු. නෝ. ඕක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතනින් එහාට කියන දේවල් සේරම මායාව. හදලා දෙන ඒවා.
ලෝකෙ බොරු.
ඔව්. විඥාණයට කවදාවත් බෑ එළියට ගිහිල්ලා ඒ තියෙන தත්ත්වය බලන්න. හැබැයි අපිට හොඳට විස්තර කරලා කියනවා. දැන් ඔන්න ඈත ගිනි ගොඩක් පේනකොට දරේ වර්ණ සටහන විතරනේ ඇහැට අරන් දෙන්න පුළුවන්. ඒ වුණාට ඌක දිහා බලාගෙන කියන අතන හරි රස්නේ යතෙන්ට ගියොත් පිච්චෙනවා. අර මේ වටික කියනවා හරියට එතෙන්ට ගියා වගේ. ඒකයි කිවි
වර්ණ සටහන විතරයි
පේන්නේ. ඌක දිහා බලාගෙන අර ලෝකෙ ගැන විස්තර ටික මවලා අපිට කියනවා. ඒක තමයි දැන් මායාවෙන් කරන ටික. දැන් මං කිව්වේ දැන් කරන වැඩේට වඩා අනිත් අය කරන වැඩ ටිකත් එකතු කරලා මෙයා කියන මං තමයි මේවා කළේ කියලා වගේ. ඒක අපි දන්නා නම් හරියට නෑ. මෙයාට කරන්න පුළුවන් මෙච්චරයි. අනිත් ඒවා මෙයාට කරන්න බෑ කියලා දැනගත්තු දවසට එයා කියන ඔක්කොම විශ්වාස කරන්නේ නෑ. අපි දන්නවා එයාගේ හැකියාව මෙච්චරයි. අනිත් ඒවා ඔක්කොම ওই වටෙන් අහුලගෙන කියන ඒවා වචන ගොඩක් විතරයි. එහෙම දැක්ක දවසට මායාවට අහු වෙන්නේ නැහැ. එතකොට අපි අඳුර ගන්න ඕන විඥාණයට හැකියාව මෙච්චරයි. එතනින් එහාට කියන දේවල් ඔක්කොම මෙයා අපිව රවට්ටන්න ගොතන බොරු ගොඩක්. විඥාණයට පුළුවන් විඥානයක් හටගන්නේ ආයතනයක් නිසා. මේ ආයතන හයින් එකක් හින්දානේ විඥානය හටගන්නේ. ඊට අමතර විඥානයක් හටගන්නේ නැහැ නේද? එළියට ගිහින් මේ බාහිරේ තියෙන දේ දකින්න කියලා විඥානයක් වෙනම හටගන්නේ නැහැ. එතකොට මේ ආයතනයක් නිසාම ඉපදුන විඥානයක් ඒකට පුළුවන් ඒ ආයතනෙන් හදලා දීපු දෙයි දකින්න විතරයි. ඒක දිහා බලලා කියන කතාවක් විතරයි මේ. සංස්කරණයක් විතරයි, සංඛාර ගොඩක් විතරයි. ඒ දිහා බලාගෙන එන චේතනා ගොඩක් විතරයි. අදහස් ගොඩක් විතරයි ලෝකේ. අන්න හොඳයි නේ. දැන් ඔකේ කියන්නේ දැන් ස්කන්ධ ස්කන්ධ මට්ටමෙන්ම දකින්න. ස්කන්ධ ස්වභාවයක් තියෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ ස්කන්ධ ස්වභාවයෙන් අපි නවත්තන්නේ. ස්කන්ධ වල ඇත්ත ඇති හැටි දන්නේ නැති කමයි මේ මෙතන වෙලා තියෙන්නේ. ඊළඟට ආයතන ආයතන හැටියට නොදන්න කම. ආයතනේ මොකක්ද කියලා ආයතනෙට කරන්න පුළුවන් දේ හොඳට පැහැදිලි කරගන්න ඕනේ. ඇහැට කරන්න පුළුවන් මෙච්චරයි. මීට අමතර දෙයක් කරන්න බෑ. ඇහැට පුළුවන් වර්ණ සටහනක් කරන් දෙන එක විතරයි. එතනින් එහාට කිසිම දෙයක් කරන්න බෑ. ඇහැ කියන උපකරණයට පුළුවන් අර අරවයි වර්ණ සටහනක් කරන් දෙන එක. ඒතර ආයතන ආයතන විදිහට දකින්න ඕනේ. ස්කන්ධ ස්කන්ධ විදිහට දකින්න ඕනේ. ස්කන්ධ ආයතන ධාතු 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 විදිහට දකින්න ඕනේ. ඒ ඔය ටික දකිනකොට අර මුලාවෙන් මිදෙනවා. දැන් අපි ඒවා ඒවා විදිහට දැකලා නැහැ, අවබෝධ කරලා නැති හින්දායි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ මේවට කරන්න පුළුවන් යම් කිසි වැඩ කොටසක් තියෙනවා. ඒක අඳුරගන්න. එතනින් එහාට තියෙන දේවල් ඔක්කොම මේ මුලාවෙන් හදාගත්තු දේවල්. එහෙනම් තමයි ස්කන්ධ ස්කන්ධ විදිහට දකින්න, ආයතන ආයතන විදිහට දකින්න, ධාතු ධාතු විදිහට දකින්න, ඔය වගේ ධර්මයේ දකින්න විදි කියලා තියෙනවා. දැන් අපට උදව් වෙනවා. දැන් විශේෂයෙන් හිතේ සංසුන්කම උදව් වෙනවා දකින්න. නැත්තම් අපේ කෙලෙස් බලවත් වුණාම වෙන්නේ අර රැවටීම මතමයි අපි දිගට දිගට හිතන්නේ. ඒක ඇත්ත දකින්න අර හිතට අමාරුයි. ඒතකොට ඒකයි මේ කෙලෙස් පුළුවන් තරම් ඉස්සලා තුනී කරගන්න ඕනේ. ඒකට තමයි අපි මේ මේ සමත භාවනා උදව් කරගන්නේ. නැත්තම් සමතෙන් විතරක් ඕවා දකින්න බෑ. හැබැයි හිත ඒ සංසුන් වෙන්න වෙන්න ඒ දැකීමේ අවබෝධ කිරීමේ හැකියාව වැඩි වෙනවා. කෙලෙස් මට්ටමේ ඉදදී ඕක පේන්නේ නෑ. දැන් කෙනෙක් ඔන්න දැන් මෙහෙම හිතන්නකො නිකන් සාමාන්‍ය ජීවිතේදී තරහ අරන් ඉන්න වෙලාවේ මොනවා හරි එක්ස්ප්ලেইন කරන්න ගියාට බෑනේ තේරුම් කරන්න. එයාගේ තරහ නිවිච්ච වෙලාවක හිමීට කියා දුන්නොත් එයා සමහර විට තේරුම් ගන්නවා. අර තරහේ ඉඳන් ඕක ඒ වෙලාවට එක්ස්ප්ලেইন කරන්න යන එකත් මොඩ වෙලා නේද? ඉතල තරහ නිවාගෙන ඉන්න ඊට පස්සේ මේක ගැන කතා කරමු කියලා තමයි කියන්නේ. ඕ වගේ තමයි දැන් අපට. අපි කෙලස් ගොඩේ ඉඳන් මේ ඇත්ත දකින්න හැදුවට හරි අමාරුයි. දරුවම නෙමෙයි, ලේසි නෑ. ඒ ඒවා සංසුන් වෙන්න තමයි මේ ඇත්ත ඇති හැටි නුවණින් දකින්න පුළුවන්. එහෙනම් තමයි අර නීවරණ යටපත් කරගන්න තමයි අපි අර සමාධියක් වඩන්න උත්සාහ කරන්නේ. අපි එහෙනම් මේ අවසන් කරලා ප්‍රශ්න තියෙනවනම් එනම කතා කරමු නේද දැන්. ඔව්. මේ කාලය තුල ඔයගලන්ට සතුටු වෙන්න පුළුවන් අපි භාවනාවල යෙදුණා, සාකච්ඡාවල යෙදුණා මේ කාලය තුල. එතකොට සීලයක් රැකිලා තියෙනවා, සමාධිය වැඩි වීම තියෙනවා, ප්‍රඥාව වැඩි වීම තියෙනවා. සීල සමාධි ප්‍රඥා. ඒවා හුඟක් බලවත් කුසල්. ඉතින් කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. එතකොට පින් ගොඩාක් රැස් වෙනවා. පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දේවි දේවතාවුන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්තා. සතුටටපත් වෙලා දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා. උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන ඒ දිවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සැමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයන් මොනවාම හරි නරකක් වෙන්න තියෙනවා නම් ඒ සැමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. එවැගේම මලගිය ඥාති කෙනෙක් නරක තැනක ඉපදිලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා මේ උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ පින් හේතු වාසනා වෙන්න. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එවැගේම මේ පින් රැස් කරගත්තු වෙලාවක මේ පින්වල බලයෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් නිවන් මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේපා. නිවන් මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. එවැගේම දැන් අර පෙන්වුවා මේ ආයතන හිඳ කරන සංකාර අවිද්‍යාව ඇත්ත ඇති හැටි නොදන්න හිඳ සංකාර කරන්නේ. ඒ සියලු සංඛාරවල ගතිය තමයි අනිත්‍ය ස්වභාවයයි අපෞදුකටපත් කරන ස්වභාවය. ඒතර ඒ සබ්බේ සංඛාරා අනිච්ඡාති බවයි සබ්බේ සංඛාරා දුක්ඛාති බවයි ඇත්ත ඇති හැටියට අවබෝධ වෙන්න. ඒ වගේම මේ හිතට අරමුණු වෙන ධම්ම කියන ඒවා සබ්බේ ධම්මා ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනත්තාති බව ඇත්ත ඇති හැටියට අවබෝධ වෙන්න. එතකොට ඒ හින්දා ඇති කරපු දුක කලකිරිලා අතාරිනවා. අත නිබ්බින්දති දුක්ඛ ඒක තමයි නිවනට මාර්ගය වෙන්නේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. Thank you.